ඔන්න ආයිබන් කියලා ටෙක් කතා 24 වෙනි වැඩසටහනට එක සතියක් පන්නලා අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. මගේ නම කාලිංග.
මම තෙලෙන.
මම බුද්ධික.
ඔව්. ඒ වගේම Skype වලින් ඉන්න අපේ මලින්ත. මලින්ත ඉන්නව නේද?
ඔව්.
ඒ වගේම අපේ අද ආරදී රාමුත් එක්ක ඉන්න ටෙක් කතා රසිකේ. දැන් ප්‍රවීණ ඉන්දනාම. ඉන්දනාම ඉන්නවනේ?
ඉන්නවා.
හරි. එහෙනම් ඔන්න අපි 24 වෙනි වැඩසටහන අලුත් ඉදයකට පටන් ගන්න යන්නේ. ඒ වගේම මේ අපි සමාවිල්ලන ගිය සතියේ වැඩසටහන මේ දාන්න කරන්න බැරි වෙච්ච එකට හේතුව තමයි මේ පිමිණෙක් කෙනා හොයා ගන්න ඕන ඉස්සෙල්ලම.
අර ණයක් දන්නේ නැනේ. අපි එනකොට ණයක් හිටිය පල්ලේ.
අද එනකොට එහෙම ප්‍රශ්නකුත් තිබ්බනේ. අපිට ඉතින් ආරංචියක් ආව යන්න විදියක් නැහැ. පඩිපෙළ ගා ණයක් ඉන්නවා කියලා ඉතින්. මේ ඉතින් කොහොම හරි දැන් අමං හිතුව අම්මා ණයක් ඉන්නවා බහම මාර ණයක් නේ කියලා. ඊළ බලන ණයව බලන්න අනිච්චක් ගෙන. හදේ පෙනේ ලොකු. ගෝවරේ වගේ ණයක් තමයි හිටියේ. මේ පිම්බේ මලින්දද?
දැන් මම ලිප්ට් කරලා තිබ්බේ මයික් එක.
ආ ඒක නං කාන්නේ. කවුරුරි බිම්බා.
අද මේ 24 වුණාට ඉතින් අද 25යි දෙන්නේ උනේ අපි නේ. හරියට කරා නම්.
අද හරියට කරා නම් අදට මාස 6ක් ටෙක් කතාවට. හරියට මාස 6ක් නේද? මම හිතන්නේ ටෙක් කතා මම හිතන්නේ කරේ නැති එකම සතිය මේක තමයි. ගිය සතිය තමයි.
ගිය සතිය නේ.
ඒකට ඉතින් හේතු දෙක තුනක් තිබ්බා. මේ ඒ කියන්නේ ඉතින් සමායන්න කියලා තමයි කියන්නේ. අද ඒක නිසා chat room එකේ කට්ටිය ටිකක් අඩි අපි පොළු දියලා කියලා හිතලා අනික මේ ඔය පොළු දින වැඩේ මේ සාමාන්‍ය ප්‍රශ්නෙන්නේ මේ බුද්ධික තමයි අරන් එන්න අමාරු. අදත් බුද්ධික අවස විසින් බුදුමා දුකක් දාලා මෙයා කරලා තමයි බුද්ධික අරන් ආ. ඉතින් ඉන්දනා මල්ලි මේ ටෙක් කතා රසිකයෙක් හැටියට මොනවද කියන් තියෙනවද මල්ලිට?
ඇත්තටම සතුටුයි වගේ ඇත්තටම අඟත් ඒ කියන්නේ ලංකාවේ මෙහෙම කලින් කියලාත් නැහැ. මම කරා ලංකාවේ ටෙක් ඩිස්කෂන් යන්නේ මේ ෆෝරම් එක වගේ කරන්නේ. ඒකත් තේ තේරුවන්නේ මොකක් කරාට ආගෙන උත්තර තමයි ලැබෙන්නේ. මේ වගේ කතා කරලා එම පිළිවිසු දෙන මේ වගේ වැඩ තමයි පටන් ගන්න අපි උත්තර.
ඔව් මයි දන්නේ ඉන්ද්‍රාම මම මුලින්ම ගමු කියලාගේ ඉන්ද්‍රාම ටෙක් කතා වලට ගොඩක් මේ මේකක් කරන්න උත්සාහ ඒ කියන්නේ ප්‍රොමෝෂන් එකක් කිව්වත් හරි නේද? මම ළඟදී දැක්ක ඉන්ද්‍රාම මේ අපේ ටෙක් කතා හැම එපිසෝඩ් එකක්ම යාගේ සයිට් එකෙන් අහන්න පුළුවන් විදිහට හදලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් නිසා මේ මට හිතනවා මේ අපි වෙනුවෙන් ඒගොල්ලෝ මහන්සි වෙන නිසා අපිත් ඒ අයට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් උපරිම නිසායෝගේ මේක තමයි. අපි මේ වැඩසටහනක් කරන දවසට ඒව සම්බන්ධ කරගෙන මේක අපි හැම සතියෙම ඉදිරියට කරමු නේද ඉල්ලන.
ඔව් අනිවාර්යයෙන්.
අපි කමියුනිටි
එකටත් හොඳයි
නේද? ඔව් ඒක තමයි.
මට වෙන්නේ මේ දැන් මිරවසේ අපේ හර්ෂවත් ආරාධිත අමුත් එක් විදිහට වගේ ගන්න දෙන්නේ
නේ. දැන් හර්ෂ
විසින් අද
හර්ෂ දැන් හර්ෂට ප්‍රශ්න තියෙනවා මේ දැස්සර. හර්ෂට ඇත්තනම මේ ඇත්තම කතාව කතා කරුත් එම ගැල්ලමයි කැමති නේ හර්ෂ රැවෙලා අපිත් එක්ක ගෙදර යනවට. ඉතින් ඔයගේ ප්‍රශ්න තමයි හර්ෂව බයයි මොකක් කර වෙයි කියලා. ඒක නිසා හර්ෂ නැහැ. අදත් දැන් එනවා කියලා කිව්වා.
තාම නැහැ.
ඉතින් එහෙනම් අපි අද ප්‍රශ්න 30 ගණක් දිනනවා අද දවසට. මේ ඉන්ද්‍රනාමත් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න පුළුවන් නේ නේද? අපි ප්‍රශ්නෙකට මාරු.
එක වගේම ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒකින්ද එක සැරේ උත්තර දෙමුනේ. ඕපන් DNS කියන තමයි අහලා තින්නේ. මේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවලු මේ Airtel පාවිච්චි කරන අයට ඕපන් DNS පාවිච්චි කරනකොට ඒ network එක ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඇඩ් කරන්න යනකොට කලින් ඇඩ් කරලා කියලා කියනවලු. මේ මොකද කියලා තමයි අහන්නේ. එකම කාලෙක මේ දැන් ඔය ප්‍රශ්න දෙක තුන එකට එකතු වෙලා අහනකොට සමහර වෙලාවල තියෙන මෙහෙම DNS setting reset වෙනවා කියන්නේ මොකද්ද? opendns.com වලින් වෙන්නේ මොකද්ද? අපි ඒක කියලා අරකට උත්තර දෙමු නේ.
ඔව්. opendns.net නෙමෙයි නේද?
.com.
ඔව්. opendns කියලා කියන්නේ ඇත්තනම් මෙහෙම දෙයක්. DNS server එකක් කියලා කියන්නේ අපි web ලිපිනයක් ඇත්තටම කතා කරොත් දැන් browser එකේ ගහන්න අපි tekkata.com කියලානේ. ඒ වුණාට අන්තර්ජාලයේ හරිම ලිපිනය විදියට වැඩ කරන්නේ මේ IP address කියන ඒවා. ඒ කියන්නේ IP address එකක් කියලා කියන්නේ .set 4කින් වෙන් වෙච්ච එකක්. ඒ කියන්නේ 192.168.51.1 වගේ ඔහොම එකක්. මේකෙදි තියා මතක තියාගන්න අමාරු හින්දා තමයි මේ domain names ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ tekkata.com, google.com වගේ ඒවා. ඉතින් ඇත්තටම අපි බ්‍රවුසරේ ගහුවාම වෙන්නේ tekkata.com එකට අදාළ IP address එක හොයාගන්නවා මුලින්ම. මේක කරන්නේ DNS උපයෝගය කරගෙන. ඉතින් මේ DNS හරියට වැඩ කරේ නැත්නම් වෙන්නේ මේ මෙතෙන්දි වෙන ට්‍රාන්ස්ලේෂන් එක වෙන්නේ නැහැ. එතකොට එන්නේ page not found හරි ඒ වගේ error එකක් එනවා. ඉතින් ඒකට ගොඩක් ISP ලගේ අපි දැකපගත්ත ලංකාවේ මේ DNS හරියට වැඩ කරන්නේ නැහැ. මේකට විසඳුමක් වශයෙන් මේ open DNS කියලා කට්ටියක් ඒගොල්ලන්ගේ DNS නොමිලේ දෙනවා. නොමිලේ දෙනවා කියලා කියන්නේ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න කියලා DNS සර්වර්ස් දෙකක් දෙනවා. එතකොට අපි කරන්නේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදන්න තැනදී අපි ISP ගේ DNS සර්වර්ස් වෙනුවට මැනුවලි දානවා open DNS අයගේ DNS දෙක. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන HSDB ගන්න නේද බුද්ධික?
ඔව්.
HSDB එකේදී කරන්න ඕනේ යාගේ කනෙක්ෂන් එක දැන් මොබයිල් පාර්ට්නර් එක තියෙනවානේ. මොබයිල් පාර්ට්නර් එකේ යාට ඔප්ෂන් එකක් තියෙනවා මේ ටූල්ස් වලට ගියාම මේ ඔප්ෂන්ස් කියලා. ඒකේ මේ ප්‍රොෆයිල් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ඒකදී ඔයාගේ මොකක් හරි ඩයලොග් ප්‍රොෆයිල් එකක් තියෙනවනේ ඒක සිලෙක්ට් කරලා දැන් උදාහරණයක් මම ගත්තා මගේ මොබිටෙල් කියලා තියෙන එක සිලෙක්ට් කරලා එඩිට් කියන ෆන්ක්ෂන් එකට යන්න ඕනේ. එඩිට් එකට ගිහිල්ලා ඒක ඇඩ්වාන්ස් කියලා එකක් තියෙනවා. මේ ඇඩ්වාන්ස් එකට ගියාම යාට පුළුවන් DNS settings කියලා දෙනවා. මේක ගොඩක් කියලා තියෙන ඩයිනමික් කියලා. ඩයිනමික් කියලා කියන්නේ ISP ගේ සර්වර් එකෙන් අපිට ඒ වෙලාවට DNS එකට අග්ගාලා assign කරනවා. මේක ඩයිනමික් නැත්නම් ස්ටැටික් කියලා ගිහිල්ලා අර open DNS අයගේ IP ඒගොල්ලෝ open DNS අයිටර් එකකින් අය ටික දෙනවා. ඒ IP දෙක දැම්මනම් ප්‍රශ්නේ විසඳෙනවා. දාලා මේක save කරලා disconnect කරලා අයලුතෙන් connect වුණා නම් මේ connection එක වැඩ ගන්නවා. හැබැයි මෙතෙන්දී අර මට කියන්න ඕන එක දෙයක් තියෙනවා මේ ගොඩක් මේ ලංකාවේ දැනට HSDP පාවිච්චි කරන අයගේ මේ ඉන්ටර් ප්‍රොවයිඩර්ලා තියෙන ගොඩක් කරලා DNS වලට අමතරව ඒගොල්ලන්ගේ කනෙක්ෂන් වල ප්‍රශ්නත් තියෙනවා. ඒ කියල කියන්නේ ඉන්ටර්නෙට් හරියට වැඩ කරේ නැත්නම් open DNS වැඩ කරන්නේත් නැහැ. මොකද ඒකට හේතුව වෙන්නේ මේ දැන් DNS රිසෝල් කරන්නත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය නැහනේ. මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැතුණා DNS රිසෝල් වුණා කියලා වැඩක් නැහැ. ඒක ගිහිල්ලා තමයි ඒ කියන්නේ ඒක වෙන්නේ නැතුව ඒත් page not found error එකක් තමයි එන්නේ.
ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් අර web page load වෙන එක හරි ඉන්ටර්නෙට් ස්ලෝ වෙන හරි එකම හේතුව DNS ප්‍රශ්නේ නෙමෙයි.
ඔව් හැමතිස්සෙම page එක not found කියලා කියන්නේ DNS ප්‍රශ්නයක්ම නෙමෙයි. හැබැයි open DNS එකක් පාවිච්චි කරාම ටිකක් හිත හදාගන්න පුළුවන් මේක හරි DNS ගැටලුවක් නෙමෙයි කියලා. ඒ වුණාට මේ request එකක් දැන් open DNS තියෙන ඇමරිකාවේ මේ ලංකාවේ ඉඳන් ඇමරිකාවට යනකම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරියට තියෙන්න ඕනේ. ඉතින් මොකද ඩයලොග් ගාගේ මේක ගොඩක් ප්‍රශ්න තිබ්බ හින්දා තමයි මේ open DNS කට්ටියට පාවිච්චි කරන්න කියලා තිබ්බට මම පස්සේ හොයලා මේ RTL වල ගොඩක් කරලා DNS වලට අමතරව ඒගොල්ලන්ගේ මේ කනෙක්ෂන් වල තියෙන ක්වලිටි එකත් ගොඩක් අඩුයි. ඉතින් ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් ගොඩක් කරලාට හරියට වැඩ කරන්නේ. එතකොට තමයි මේ page not found කියලා එන්නේ. තවත් දැක්ක මේ routing ප්‍රශ්නත් ඒගොල්ලන්ගේ දින සමහර sites වලට යන්නේම නැහැ. ඉතින් මේවා routing වල ගැටලු ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා.
සමහර ලාට එයාලා මේ බ්ලොක් කරලා තිබ්බ IP මේ බ්ලොක් ස්ප්ලිටින්. එතකොට ඒ කියන්නේ එක වෙන සයිට් එකක් බ්ලොක් කරන ඒ සර්වර් එකම සමහර ලාට බ්ලොක් කරලා තිබ්බේ.
ඔව් ඒ වගේ ගැටලුත් ඒගොල්ලන් තියෙනවා. මොකද මේ shared IPs ගොඩක් කරලා මේ සර්වර්ස් වල පාවිච්චි කරනවා. උදාහරණයක් ගත්තොත් WordPress වල එක WordPress බ්ලොග් එකක් බ්ලොක් කරන්න IP එක බ්ලොක් කරොත් නේ WordPress වල තියෙන මුළු WordPress තියෙන සයිට්ස් ඔක්කොම බ්ලොක් කළා. ඉතින් ඒ වගේ ගැටලුවක් තමයි එතනත් තියෙන්නේ සමහර ලාට. මම හිතන්නේ ඒක ඕනට තඩා වැඩි පිළිතුරක් එන්නේ නැති.
මේ ඔව් නේද කලින්.
ටිකට SMS වලින් ප්‍රශ්න නම මේ දස්සනේ.
මම ඊට පොඩ්ඩක් හොයන්නේ.
ඒ අතරේ පොඩ්ඩක් ඊළඟ ප්‍රශ්නෙට මම මාරු වෙන්න. මම හිතන්නේ
ඊළඟට කලින් අහලා තින්නේ දුමින්ද නේ ප්‍රශ්න අහලා තින්නේ. එයාලා තින්නේ මේ Windows XP license copy එකක් එක කම්පියුටර් එකේ කීපාරක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද?
එක කම්පියුටර් එකේ සාමාන්‍ය විදියට ගත්තොත් නම් මේක ඉන්ස්ටෝල් කරලා ඇක්ටිව් කරන්න පුළුවන් තුන් පාරයි. තුන් පාරකට ඩා ඇක්ටිව් කරත් එහෙම ඊට පස්සේ ඇක්ටිව් වෙන්නේ නැහැ. Windows activation එක කරන්න බෑ. එතකොට Microsoft සමාගමට කතා කරලා මේක ඇයි කියලා ඒගොල්ලන්ට සාධාරණ හේතුවක් දීලා එකක් වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි මේ ගැටලුව නැහැ. OE ඒ කියන්නේ license install කළාම ආපු ගොඩක් පරිගණක ගත්තාම මේකේ recovery එක නම් තියෙන්නේ. මේ recovery එක install කරපු ගමන් ගොඩක් වෙලාට ඇක්ටිව් කරන්න ප්‍රශ්නයක් නැතුව වැඩ ගන්නවා. OEM software කියන්නේ මොකක්ද
කියලා?
ඔයා OME කියලා ලියලා තියෙන්නේ ඒක OEM වෙන්න ඕන. Original Equipment Manufacturer software කියන්නේ මොනවද කියලා අහනවා. ඒ කියලා කියන්නේ දැන් hardware එකක් විකුණනකොට, ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් පරිගණකයක් විකුණනකොට පරිගණකෙත් එක්ක එන software එක. ඒ කියන්නේ Windows වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි DVD writer එකක් ගත්තොත් එහෙම Nero දෙනවා. අපිට Nero Burning ROM කියන software එක නිකන් දෙනවා ඒකත් එක්ක. Vijay ඒක OEM. ඒ කියන්නේ original equipment manufacturer කරන කෙනත් එක්ක එන software එකට තමයි OEM software එකක් කියලා කියන්නේ. මම හිතන්නේ ඒක ඇති වෙන්නේ නේද බුද්ධික.
ඔව්. ඊට ප්‍රියන්න අහලා දෙන ප්‍රශ්නේ නේ. මේ Discord management කියන්නේ මොකද්ද කියලා අහලා දෙනවා. ඒක enable කරගන්න කොහොමද කියලා නේ.
ඔව්. කෝට මැනේජ්මන්ට් කියලා කියන්නේ මල්ටිපල් යූසර්ස්ලා ඇක්සස් කරන කම්පියුටර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය අපි උදාහරණයක් ගමු, ඔය ෆයිල් සර්වර් එකක් මේන්ටේන් කරනවා නම් ඒකට ගොඩක් යූසර්ස්ලා ලොග් වෙලා ඒගොල්ලෝ ෆයිල් කොපි කරලා ඒගොල්ලෝ ඩේටා මේ තියාගන්න වගේ දේවල් කරනවා නම් ඔයාලට කියන්න පුළුවන් එක යූසර් කෙනෙක්ට කොච්චර වෙනකන් ඉඩක් භාවිත කරන්න පුළුවන්ද කියලා. මේකට තමයි මේ කෝට මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතකොට එක එක යූසර්ට හරි ගෲප් එකක් වශයෙන් හරි ඔයාලට පුළුවන් එක එක්කෙනාට දෙන කෝට ප්‍රමාණය තීරණය කරන්න. එතකොට මේ කෝට එනේබල් කරන්න නම් ඔයා කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනනේ, හાર્ඩ් ඩිස්ක් එකේ ප්‍රොපර්ටිස් වලට ගිහලා කෝට කියලා තියෙනවා. ඒකේ තියෙන එනේබල් කෝට මැනේජ්මන්ට් කියලා. ඊට පස්සේ කෝට සෙටින්ග්ස් වලට ග්ලෝබල් සෙටින්ග් එකක් දෙන්න බලන සාමාන්‍ය ඔක්කොම ඉස්සරලා මෙච්චරයි කියලා.
ඊට පස්සේ ලොග් වෙලා ඉන්න.
ඔව් ඇඩ්මිනිස්ට්‍රේටර් අනිවාර්යෙන් ලොග් වෙලා ඉන්නවා. ඊට පස්සේ පුළුවන් එයාට කියන්න එක එක්කෙනාට කොච්චරක් කෝට වෙන් කරනවාද කියලා. අඩුවෙන් වැඩි වෙනව නම් මදි වෙනව නෝ වට වැඩි කරන්න පුළුවන්. වැඩියෙන් පාවිච්චි කරන අඩු කරන්න පුළුවන්. කෝට වෝනින් ලෙවල්ස් හදන්න පුළුවන්. වෝනින් ලෙවල් එක කියන්නේ ඇයිට වඩා පාවිච්චි කරන වෝනින් එකක් එන්න ඒ වගේ සෙට් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ.
ඊළඟට කාලින්ග තරින්දු අහලා තියෙනනේ.
ඔව්.
අහලා තියෙන මේ පිළිගත් විශ්වවිද්‍යාලයක මේ ඔන්ලයින් කෝසස් ඉංජිනේරින් වලට කරන්න ලින්ක් එකක් දෙනවද කියලා.
ඔන්ලයින් ඉතින් ඉංජිනේරින් කෝසස් කරන්න බෑ නේද?
ඔව්. ඇත්තම තියෙනවා, තිබුණත් ඒක පිළිගැනීමක් නැතිනවනේ.
ඔව්. අන්තර්ජාලය හරහා ලබා ගන්න සර්ටිෆිකේට් ඉතින් එච්චර මයි දැන් මයික්‍රොසොෆ්ට් සිස්කෝ වගේ ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට් ඒ වුණත් ඒකත් ඉන්ටර්නෙට් එක හරහා කරන්න බෑ. අනිවාර්යෙන් ඕතරයිස් එක්සෑම් හෝල්ඩ් කරන්න කෙනෙක් ගාවට කියලා තමයි එක්සෑම් එක කරන්න
ඕනේ. ඔව්. ඒකම අහලා තියෙනවා මේ ජාවා සඳහා CJP වගේ මේ ඉලෙක්ට්‍රොනික මක්කර ඉලෙක්ට්‍රොනික සම්බන්ධ සමාගමකින් මේ ඒ වගේ සර්ටිෆිකේෂන් තියෙනවා
කියලා. ඔව්. එයා ඉලෙක්ට්‍රොනික කරන්න අවශ්‍ය නම් ගොඩක් වෙලාවට මේ සිටි ඇන් ගිල්ස් වගේ ආයක තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික වල සර්ටිෆිකේෂන්ස්. නැත්තම් වෘත්තීය පුහුණු අභ්‍යාස ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික පාඨමාලා. ඔව්. ඒ වගේ පිළිගත් ආයතනයකින් තමයි කරන්න ඕනේ. මම හිතන්නේ මේ Java
සමාගමකින් software company වලින් වගේ කරන්නේ නැහැ නේද ඉලෙක්ට්‍රොනික.
ඔව් software නෙමෙයි මේකට ඇත්තටම මේ එයා hard software කරන තැනකට ගිහිල්ලා යට කියන්න බෑ ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ඕනේ කියලා. ඉලෙක්ට්‍රොනික ගැන ගන්න එකට තමයි යන්නේ. හැබැයි පිළිගත් සාහිතිකයක් කියලා මම නම් දැනට දන්න එකක් තියෙන්නේ මේ සිටියන් ගිල්ස් තමයි බුද්ධික. බුද්ධිකට ඊට අමතරව මාක් හරි දන්න එකක් තියෙනවා.
මාත් ඇත්තටම ඒක තමයි කලින්ග.
සාමාන්‍ය පිළිගත් එකක් කියලා ගොඩක් වෙලාට තියෙන්නේ මේ සිටියන් ගිල්ස් එක නේද බුද්ධික. ඔව් මම දන්නේ ඒක සෑහෙන පිළිතුරක්. ඊට පස්සේ රන්දීර අහලා තියෙනවා අර මේ ඕපන් DNS කතාව මම හිතන්නේ අපි ඒක මුලින්ම කිව්වනේ ද කරගන්න
හැටි. ඔව්. ඊට පස්සේ රන්දීර මහල තියෙන තව ප්‍රශ්නයක් මේ විනාඩි 10කට විතර ඊමේල් account
දෙන
සයිට් තියෙනවා. ඒවා ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන්නේ?
ඒක ඇත්තටම සාමාන්‍ය එකක් වගේම තමයි ක්‍රියාකාරීත්ව ඊමේල් account එකක් temporary හැදිලා ඒක පස්සේ මැකිලා යනවා.
ඔව්. ඒක රන්දීරම ඊළඟ ප්‍රශ්නේ මේ ටෙක් කතා බෆර් වෙන්නේ නැතුව කොඩව අහන්න ක්‍රමයක් නැද්ද කියලාද?
ඔව් ටෙක් කතා ඩවුන්ලෝඩ් කරලා අහන්න පුළුවන්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න අපි MP3 සහ OGG දෙකම දෙනවා. එයාට වෙබ් පේජ් එකේ නම් අහන්න නැතේ MP3 ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ එයාට අහන්න පුළුවන්. එතකොට ඒක බෆර් වෙන්නේ නැහැ. ලයිව් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්නේ මීට වඩා අපිට අඩු බිට් රේට් එකකින් දෙන්න බැලනට අපි දෙන්නේ උපරිම දෙන්න පුළුවන් අඩු 24 kbps කියන එක. මේක GPRS තියෙන ෆෝන් එකකුණත් අහන්න පුළුවන් වෙනවනේ හරියටම.
ඒ කියන්නේ ඉන්ටර්නෙට් ගොඩක්ම ස්ලෝ වුණොත් තමයි.
ඔව්. ඔයා ගොඩක් වෙලාවට CDMA වගේ ගන්න පාවිච්චි කරන්නේ මේක වැඩ කරන්නේ නැහැ. මේක ඇත්තට මේ ටෙක්නොලොජි වල ප්‍රශ්නයක් නෙමෙයි. අන්තර්ජාල දෙන කෙනාගේ තියෙන ප්‍රශ්න නිසා තමයි. ඉතින් ඒකට නම් කරන්න තියෙන්නේ වැඩසටහන අපි අප්ලෝඩ් කරාට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න. හැබැයි ඉතින් අර කිව්වා වගේ මට ආයි ගැටලුවක් එනවා මේක ඩවුන්ලෝඩ් කරන්නත් කොච්චර වෙලාවක් යනවද කියන එක. ඉතින් ඒකට මම හිතන්නේ අපේ ඉන්ද්‍රනාම අපිට දුන්න සජෙෂන් එක ගන්නේ ඉන්ද්‍රනාම. ඒක අපි ඉදිරියේදී කරමු. ඉන්ද්‍රනාම අපිට කියලා වල තිබා මේල් එකක් මොබයිල් version එකක් ඩවුන්ලෝඩ් කරන්න දෙන්න කියලා. මොකද ඇත්තටම ඒක පොඩ්ඩක් පිළිගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපේ ටෙක් කතා normal episode එක ප්‍රමාණය ඇවිල්ලා මෙගාබයිට් 15ත් 20ත් අතර වගේ යනවා. දැන් අලුත් 64 වගේ ගියොත් නම් ඒක 40 ගණන් 50 ගණන් වලට මෙගාබයිට් වලට කිට්ටු වෙනවා. මොකද පැයකට වැඩි show එකක් ගිය. හැබැයි මේක අපි මොබයිල් විදියට ගත්තොත් ඒ කියන්නේ 3PG වලට කන්වර්ට් කරාම අපිට සාමාන්‍ය මේක මෙගාබයිට් 8ක් 9ක් වගේ ගානකට හදන්න පුළුවන් 4KBPS වගේ ස්පීඩ් එකක ප්ලේ වෙන්න. ඉතින් අපි ඉදිරියේදී කල්පනා කරා මේක වෙනම ඩවුන්ලෝඩ් කරන්න මොබයිල් වලට අමතරව තමන්ගේ පරිගණකයට උනත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්න පුළුවන් කියලා.
ඒ කියන්නේ මේ ටෙක් කතා සයිට් එකට ෆෝන් එකේ බ්‍රවුසරින් යන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තමයි මට ඔහොම හිතුනේ.
ඒක වැදගත් යෝජනාවක්න්නේ.
ඒ වගේම මේ ඒකට බොහොම ස්තුතියි වෙනවා මේ ප්‍රවීන්ට. එහෙනම් අපි
ඊළඟ ප්‍රශ්නේ ජානක අහලා තින්නේ මේ එයා යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරලා සිංහල යුනිකෝඩ් මෙච්චර දවස් වැඩ කරාලු හොඳට. එයා කියනවා අද මේ කලින් බ්ලොග් එක තමයි බලන්න කියන තින්නේ. ඒ බලනකොට මේ බ්ලොග් එක ඒ බ්ලොග් පෝස්ට් එක හොඳට පේනවලු. ඒත් ඒකේ හෙඩින්ග්ස් රෙන්ඩර් වෙන්නේ නැහැලු හරියට. කොම්බෝ ඇල පිල්ල වගේ ඒවා පොඩ්ඩක් වෙනස් වෙලාලු පේන්නේ. ඒක කොහොමද හදාගන්නේ කියලා අහනවා.
මම හිතන්නේ සිංහල හරියට ඉන්ස්ටෝල් වෙච්ච නැති ගැටලුවක් තමයි මෙතන
තියෙන්නේ. එයා කියලා දින මේ එච්චර කල් වැඩ කරා කියලා.
මේක හැබැයි සමහර වෙලාවට මට කලින්ම ආවා Firefox 2 එකේ.
මේක බ්‍රවුසර් එක මොකද්ද කියන එක තමයි අපිට ගැටලුව තියෙන්නේ නේද?
Firefox 2 එකේ සමහර වෙලාවට අර හෙඩින්ග්ස් වලට හොඟක් කළාට මේ බුද්ධිකය ලෙටර් ස්පේසිං එහෙම වෙනස් කරනවනේ.
ඔව්.
එතකොට හරියට සිංහල රෙන්ඩර් වෙන්නේ නැති අවුලක් තිබ්බ සමහර වර්ෂන් වල.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් නම් 6 පාවිච්චි කරනවා නම් 6 පාවිච්චි කරන්න එපා. 8 දාගන්න. Firefox නම් පාවිච්චි කරන 3.5 දැන් අලුත් මේකේ ඒක දාගන්න. ඒක නිකන් දෙන්නේ ඉතින් ඒක අලුත් version එක. Chrome නම් පුළුවන් ද අඩු ගානේ දැන් ස්ටේබල් රිලීස් එක හැබැයි ප්‍රශ්න නැහැ
නේද?
දැන් 2x එකත් අවුලක් නැතිනම් Chrome පාවිච්චි කරන්න පුළුවන්. Chrome පාවිච්චි කර. Chrome වල ගැටලෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න වලට පණිනවද ටට්ටක් ගන්න
මේ. මේ ප්‍රශ්නේ කියවන්නත් ටිකක් කලහ නෝනේ.
එයාගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමිත් තමයි ප්‍රශ්නේ අහන්නේ. එකක් අහනවා එයා පළවෙනි ප්‍රශ්නේ can i use a cable modem in sri lanka. cable modem එකක් කියලා කියන්නේ මේ ඇමරිකාව වගේ රටවල් වල cable tv එකේන එකත් එක සම්බන්ධ කරන modem එකකට තමයි මේක ලොකු cable modem එකක් කියලා කියන්නේ. මේක ලංකාවේ පාවිච්චි කරන්න බෑ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා i have a netgear router but doesn't have a usb port. but my SLT modem have one. එතකොට එයා අහනවා possibility use usb to ethernet adapter to. හරි. එයා අහන්නේ යාගාව තියනවලු netgear router එකක්. ඒක USB port එකක් නැහැලු. ඒ වුණාට යාගේ SLT modem එකේ තියෙන්නේ USB එකක් ඉතින්. ඉතින් යාට අවශ්‍ය නම් අවශ්‍යලා තියෙන USB ගන්න නැති ethernet එක හරහා computer එකට සම්බන්ධ කරන්න. එයා අහනවා USB to ethernet converter එකක් පාවිච්චි කරොත් එහෙම මේක හරහා මේ යාගේ modem එක පුළුවන්ද කියලා සම්බන්ධ කරගන්න computer එකට බෑ.
ඒක හොක් කළාට පවර් එක එන්නේත්
ඔක්කොම ඔව් නෑ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේ මොඩම් එකේ ගොඩක් කලන මේ මොඩම් වල drive එක විතරක් නෑ. මේක emulation part එකකුත් install වෙනවා මේ computer එක side එකේ. ඉතින් ඒක නිසා ගොඩක් කලට මේක කරන්න බෑ. මේක USB to ethernet converter එකක් කියලා කියන්නේ ගොඩක් කලට මේ network කරන්න. ඒක නිසා ඒක පාවිච්චි කරලා කරන්න බෑ.
ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. රන්දීර තමයි අහලා තින්නේ. එයා ඊළඟ එකත් මේ ඕපන් DNS ගැනමයිනේ.
රන්දීරට අපිට ටැග් එකක් දෙන්න බලන්නේ වැඩිම ප්‍රශ්න අහපගෙන
හැටි. ඔව් ඇත්තටම. ඊළඟ ප්‍රශ්නේ කතා කරමු වෙනවා. එයා අහලා තිනා මේ බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලා. මේකට ඇත්තටම මේ
බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලා මලින්ත කියන්න.
බ්ලොග් එකක් කියන්නේ ඉතින් මේ බ්ලොග් එක.
මේ මං හිතන්නේ මේ ඔය ප්‍රශ්නේ දැන් ගිහලා තියා හදයක් නැද්ද? ඔය රන්දීර මං දැනුම් දෙනවා නම් මේනෝ බ්ලොග් එක පටන් අරගෙන.
වා දන්න රන්දිර වෙන්න ඕනේ නේද? අපිත් දන්න රන්දිර
නේද? ඔව් ඒකම මේකට හොඳ පැහැදිලි කිරීමක් මේ SBU සයිට් එකේ තියෙනවා නේද?
ඔව් අපි ඒක ලින්ක්
කරනවා. ඔව් ඒක ඒ වගේම යහලා තිනු මේ Twitter හා Engadget වැනි වෙබ් අඩවි මයික්‍රෝ බ්ලොග් ගැනට අයත් වන්නේද? එහෙම තමයි අහලා තියෙන්නේ.
Twitter නම් මයික්‍රෝ බ්ලොගින් කියලා කියන්න පුළුවන්.
Engadget නම් මයික්‍රෝ බ්ලොග් ගැන්නේ.
ඔව් ඒක වෙන ඒක නිකන් ඒගොල්ලෝ පොඩ්ඩක් හිටියෙන්
දැම්මට. ඔකේ.
ප්‍රොෆෙෂනල් බ්ලොග් එකක් ඒක.
ඔව් ඒක ආයි රන්දිර තමයි අහලා තින්නේ. එක දිගට ප්‍රශ්න ගොඩක් ආලානේ.
ඔව්
හොඳයි ඉතින් ඒක නේද.
ඔව්
යා ෆෙඩෝරා උබන්ටු කියන OS මේ අත්හදා බලන්න කැමතිලු. එයාගේ PC එකේ ඒකට මේ virtual PC එකක් තමයි ඉන්ස්ටෝල් කරන්න ඉන්නවා කියන්නේ. ඒකට VMware තමයි දාන්න ඉන්නවා කියන්නේ. ඒ සඳහා VMware හොඳද වෙනත් ඒකට ආදේශක තියනවාද? ඒක VMware ගැන තමයි අහලා තින්නේ. නොමිලේ ලබා ගන්න පුළුවන්ද? සැලකිලිමත් විය යුතු කරුණ මොනවාද? ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අහලා
තින්නේ. VMware නම් ඉතින් නොමිලේ දෙන එක ගන්න එක සල්ලි දෙන්න ඕනේ. ඒක නිසා මේ virtual box පාවිච්චි කරනවා. virtual box කියන්නේ free දෙන එකක්. සන් සමාගමෙන් එක වෙන සමාගම IT එකක් සන් සමාගමෙන් මිලදී අරගෙන දැන් ඒගොල්ලෝ develop කරනවා. ඒක පාවිච්චි කරන්න බල. හැබැයි එක දෙයක් මට කියන්නේ නෑ. virtual machine එකකදී software එකක් OS එකක් install කරලා අර OS එකේ තියෙන full experience එක ගන්න බෑ. කියන්නේ speed wise speed දෙන කොච්චර වේගෙන් වැඩ කරනවාද ඒ වගේ තේරුමක් ගන්න බෑ. හැබැයි නිකන් අර මලින්ත වගේ නම් පිටින් පෙනුම බලන්න නම් පුළුවන්. මොනවාගේද රූප ටික තියෙන්නේ කියලා.
හොඳම වැඩේ ඉතින් මේ පොඩි පාටිෂන් එකක් හදාගෙන ඒකට දාලා
ඔව් නැත්නම් hard disk එකක් පරණ hard disk එකක් තියෙනවා නම් ඒක ගහගෙන ඒක dual boot එකේ හදාගන්න පුළුවන් අරක format කර කර දාලා
කොහොමද virtual මේක දැම්මත් ඉඩක් යනවනේ
ඔව් සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය ඒ පිළිබඳ ඒ කියන්නේ OS එක මොන වගේද ලේසිද කියලා බලන්න ඒ වගේ දේවල් කරන්න virtual machine එකක් ගොඩක් ඇති මොකද දැන් මේ high මේ virtual environment කියන එක ගොඩක් ඉදිරියට ඇවිල්ලා නේ දැන් මේ ලොකු company ගත්තත් මේ virtualization කියන එක ගොඩක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ දැන් සමහරලාට දැන් අපේ කම්පැනි එකකට සමහරලාට සමහර සර්වර් එක තියෙනවා. සමහර ඒ සර්වර් එකේ වැඩ කරන්නේ එක සර්විස් එකයි. දැනගන්න DNS අපේ DNS දුවන්නේ වෙනම සර්වර් එක. එතකොට අපේ Skype to SIP gateway එකක් තියෙන එක දුවන්නේ වෙනම සර්වර් එක. ඉතින් දැන් ගොඩක් අය හිතනවා මේ වෙයි එකට දාලා නැත්තේ. එතකොට දැන් virtualization පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් එක ලොකු සර්වර් එකක් අරගෙන මේකේ මේ virtual servers 5-6ක් ඇතුලේ හදන්න පුළුවන්. හදලා මේ වගේ පොඩි පොඩි සර්විස් දුවන්නේ අපිට ඒකට දාන්න පුළුවන්. virtualization කියන එක දැන් ගොඩක් ඒ වගේ ඉදිරියට ආවිලා තියෙනවා. ඉතින් ඒක නිසා virtual machine එක දාලා බලනවා කියන එක වරදක් නෑ මම කර ටෙස්ට් කරා. පාවිච්චි කරන්නේ virtual box මම ඒක link එකක් දාන්න මගේ blog එකේ මට මතක ඉදිරියට මම ඔක්ගෙන් ලිව්වා.
නා ඊළඟ ප්‍රශ්නේ බලමුනේ. ඒකේ ඒත් රන්දී රහලා තියෙන. යාලා තියෙන මේ Norton Ghost භාවිතා කරලා මේ 40 20 160 වගේ ඕනෙම hard එකක් 4.7 GB DVD එකකට ගන්න පුළුවන්ද කියලා.
ආ ඒකේ මම හිතන්නේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. hard disk එකේ ප්‍රමාණයම නෙමෙයි මෙතන බලපන්නේ වාගේ data කොච්චර තියෙනවද කියලා. මේ data කියලා කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් 160 hard එකේ වාගේ data තියෙන්නේ 3-4 GB නා ghost image එකක් 4.7 DVD එකකට ගන්න පුළුවන්. හැබැයි වාගේ දැන් මේ hard disk එකේ GB තියෙනවා නම් 20 GB විතර මේක එක DVD එකකට ගන්න බෑ. නමුත් ඔයාලට 4.7 DVD කීප එකකට ගන්න පුළුවන්. මොකද ghost එක ඔයාලට image එක export කරනකොට කියන්න පුළුවන් මේක මේ ප්‍රමාණය කැලියුලේට කඩන්න කියලා. කැලටි කරගෙන DVD ටිකක් හදාගන්න බෑ. අලුත්ම ghost එක නම් ඔයාලට recovery CDs හදන්න පුළුවන්. Windows වල ඉඳන්ම. එතකොට එන්නේ DVD keep එකක් හැදිලා මේ DVD වලින් boot කරලා hard machine එක තිබ්බ ගානට ඔයාලට restore කරන්න පුළුවන්.
ඊළඟට ශානක තමයි අහලා තියෙන ප්‍රශ්නේ. ඇත්ත වෙ මේ Airtel ගැන තව පොඩි පැමිණිල්ලක් ඉදිරිපත් කළා දෙන්නේ නේද? ඒකේ මේ page not found කියන මේ error page එකේනවා කියලා browser එකේදී. ඒ Airtel ලට කිව්වහම කියනවා DNS ගැටලුවක් තියනවාද කියලා අහුවම නැහැ කියලා කියනවා.
ඔව් මේක මම හිතන්නේ බුද්ධික අපි කලින් අර ප්‍රශ්නේදී කතා කළා මේ Airtel වල තියෙන ගැටලුව. මේක ගොඩක් වෙලාට තියෙන Airtel වල ඒ කියන්නේ internet connectivity හොඳ නැති නිසා මේ ප්‍රශ්නෙට මුණ දෙන්න වෙන්නේ ගොඩක් වෙලාවට මේක DNS ගැටලුවක් නේ මොකද මුලදීත් අපෙන් අහලා තිබ්බා යා මේ DNS දැම්මට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා මට අහ ප්‍රශ්න අහපු කෙනාගෙන් නම් මතක නැහැ සමහෙන් මේ ඒක නිසා ඒ ගැටලුවට කියන්න තියෙන Airtel වල තියෙන ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි ප්‍රශ්නේ නිසා තමයි මේක එන්නේ නැතුව DNS වල ගැටලුවක් නේ මේක නෑ page not හැමදෙසෙම පොඩ්ඩක් මතක තියාගන්න මේ page not found error එක එන්නේ හැමදෙසෙම මේ DNS ගැටලුවම නෙමෙයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරියට තිබ්බේ නැති වුණත් මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා.
ඊළඟට ප්‍රියාන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ network devices ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. මේ network devices කියවම ඉතින් ගොඩක් જાති තියෙනව නේද?
ඔව්. ඉතින් එහෙම මොනවද කියලා කියන්න නම් අමාරුයි. ඉතින් network devices කියලා කියවම් computer එකක් කියලා කියන්නේ network එකට සම්බන්ධ වෙන device එකක්. printer එකක් ගත්තා. printer එකක් ගත්තත් ඒක network device. එතකොට hub එකක් switch එකක් router එකක් ගත්තත් ඒවා network devices. ප්‍රියන් වාට පැහැදිලිව ප්‍රශ්න අහන්න බලන්න වාට ඒට වඩා විස්තරාත්මක මාකර දෙයක් ගැන අපිට මම හිතන්නේ ඒට වඩා මේ නැහැ. හැබැයි මේ බුද්ධික අපේ එක ප්‍රශ්නයක් පොඩ්ඩක් මගේ අරුණා. පෙරේරා කියලා අහලා තියෙනවා මේ ප්‍රශ්නයක් හයිරන් බූට් CD වලින් hard disk එකේ සම්පූර්ණ image එක DVD එකට ගන්න පුළුවන්ද කියලා. හයිරන් බූට් CD කියලා කියන්නේ hard disk සහ වෙනත් tool ගොඩක් එකතු කරලා හදපු bootable CD එකක්. මේකේ Norton Ghost විතරන්නේ acronym true image වගේ ගොඩක් tools මේ CD එකේ එනවා. මේ tools පාවිච්චි කරලා ඔයාලට hard disk එකේ backup එකක් DVD එකට ගන්න පුළුවන්. අර මම මුලින් ප්‍රශ්නේ උත්තර දුන්නාගේ hard disk එකේ තියෙන data ප්‍රමාණය 90 DVD කීයද කියන එක තීරණය වෙනවා.
ඔව්. ඊළඟ ප්‍රශ්නේට යමුනේ. ඉතින් අපි නන්දන අහලා දින අපි යාළුවානේ.
නන්දන
කාලිංග වෙන ගමන් කිව්වා ඔය ගැන නේ. ඒගොල්ලෝ මේ ප්‍රශ්නෙට ඇත්තම උත්තරේ හොයාගත්ත කියලා ඊට පස්සේ නේ.
ඔව්. මේකේ උනට අපි කියමු නේද?
ඔව්. මේ අහලා තියෙන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවලු IIS6 Windows Server 2003, SQL Server 2005, ඩේටබේස් එකක් තියෙනවලු මේ SP සයිට් එකක්. ඒක මේ ටිකක් වෙලා රන් වෙනකොට මේ ප්‍රොසෙසර් යූසේජ් එක වැඩි වෙනවලු ගොඩක්.
ඔව් ඒ ප්‍රොසෙසර් සහ මෙමරි යූසේජ් එක වැඩි වෙලා හිර වෙනවා කියන්නේ ප්‍රොසෙස් එක රන් වෙන w3wp.exe කියන එකයි. ඒ කියන්නේ මේ IIS වල වෙබ් සර්විස් කියන එක තමයි ඔය මේ ප්‍රොසෙස් එක. ඉතින් මේක මං නන්දනට අපේ බණ්ඩටත් කතා කරාම කිව්වේ ගොඩක් වෙලාට මේක අපිට පුළුවන් log එකෙන් බලන්න මොන ප්‍රොසෙසර් එකක් නිසාද මේක මේ යුටිලයිස් වෙන්නේ කියලා. ඒක log file එකෙන් බලන්න පුළුවන්. සමහරවිට ගොඩක් වෙලාට එන්නේ බුද්ධික මොකක් හරි thread එකක් open වෙනවා මොකක් හරි service. මොකද මේ .net සහ ASP එක වැඩ කරනකොට තියෙන ප්‍රශ්න තමයි ගොඩක් process වෙන කෑලේ execute වෙනවා වෙන්නේ server side එකේ. මොකද මේ .net framework එකට දුන්නේ හින්දා. ඉතින් සමහරවිට මේ එක process එකක් ඉවර වෙන්නේ නැතුව තව process එකක් start කරාම මේ process දෙකටම memory යනවා. ඉතින් මීට අමතරව තවත් process එකක් start කරාම ඒ process එකටත් යනවා. ඉතින් මේ එක process එකක්වත් හරියට kill උන්නේ නැත්තම් මේ ඔක්කොම process වලට පාවිච්චිලා අන්තිමට CPU 100% යනවා. ඉතින් දැන් කොමාරි ඔය ටික කිව්වට පස්සේ ඒගොල්ලෝ හොයලා බලලා බලනකොට ප්‍රශ්න හොයාගෙන තියෙන්නේ මේගොල්ලෝ පාවිච්චින com object එකකදී threads වැහෙන්නේ නැහැ කියලා. open වෙන. ඉතින් ප්‍රශ්න උත්තරේකුත් හම්බෙලා තියෙනවා. මොකද මේක ප්‍රශ්නලා තින් අපි ගිය සතියේ tech කතා වලට තිබ්බ ප්‍රශ්න. ඒවා අපි විසඳුවා tech කතා වලින් පිටයිනම්. ඉතින් අනිත් අයටත් කියන්න දෙයක් තමයි මේ කෝඩින් කරනකොට මේ වගේ දේවල් කරනකොට මේ නේද බුද්ධික. සැලකිලිමත් වෙන්න ඕනේ අද. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් අය මේ database connection එකක් open කරත් close කරන්නේ නැහැ නේ.
ඔව්.
ඒක හරි වැරදි නේ බුද්ධික.
ඔව් ඒක නම් ඇත්තටම හරියට තියෙනවා. දැන් ගොඩක් අය අර database pooling use කරන ඉඳලා ඒ කට්ටිය හිතනවා මේ දැන් ඒ කියන්නේ අපේ responsibility එකක් නෙමෙයි කියලා pool එකේ manage කරන්න කියලා.
pool එකෙන් හරි ඒගොල්ලෝ දැන් DBMS එකෙන් මේක කරගන්න ඕනේ
කියලා. ඔව් ඇත්තටම ඒක කියන්නේ හොඳ පුරුද්දක් නෙමෙයි. අපි එනං මේ database pool එක ගැන හොයලා බලන්න ඕනේ. එකෙන් ඒ දෙක
කරලා කොච්චර මේක open කරන් ඉන්නවා. මොකද දැන් උදාහරණයක් ගත්තා තමයි එක database එකේ table එකක් වාරි write කරනවා නම් write කරලා ඉවර වෙනකොට මෙයා flag කරනවා මේ table එකේ මේ row එක. flag කර DBMS එකෙන් මේක තව කෙනෙක් පාවිච්චි කරනවා කියලා. එතකොට දැන් තව query එකක් එනවනම් එයා waiting බලන් ඉන්නවා මේක process එක end වෙනකන්.
ඒ වගේම මේ පහුගිය දවස්වල මට එහෙම දෙයක් හම්බුණා. මේ ඒක ඇත්තට මේ අවුරුදු 3ක් විතර මේ live ගිය system එක.
ඔව්.
මේ පහුගියට ගියේ මේ stock market එක up වුණානේ ගොඩ.
ඔව්.
එහෙම වෙනකොට ඔන්න එක ඒ system එකේ errors එනවලු. දැන් මේ trading වැඩි වෙනකොට.
ඔව්.
ඒ කියන්නේ වෙනදා තීච්ච වඩා හිතපු නැති විදිහට වැඩි වුණා. ඒක මේ bugs අවුරුදු 3ක් තිස්සේ නැතිව එන්න ගත්තලු. බලනකොට අපි කෝඩ් එකක් අරගෙන පොඩ්ඩක් බැලුවා. බලනකොට ඒත් ඔය වගේම වැඩක් තිබුණේ ගෙලින්ම. database pool එකේ close කරන්න නැතුව connection නැතරලා දිනවා
මේ. ඔව්.
pool එකේ manage කරලා time out එකක් තියාගෙන close කරලා දානවා. ඒත් දැන් trading වැඩි වෙලා users ලා වැඩි වෙච්ච ගමන් එන්න
ගැස්ටේ. ඒ අතරේදී වෙන්නේ ප්‍රශ්නේ එන්නේ අර ටික මදි වෙනවකනේ. දැන් උදාහරණයක් ගත්තොත් MySQL server එකක් ගත්තොත් MySQL අපි developer හැටියට install කරොත් මේකේ concurrent connection 15යි හදන්නේ පුළුවන්. ඒ කියන්නේ database 15 server එකකට වඩා open කරන්න බෑ. ඒ කියන්නේ දැන් web එකක් ගත්තොත් මේ හැම process ඒ කියන්නේ web page එක බලන කෙනාගේම connection එකක් යාගන්න එක connection එකක් හැටියට. ඉතින් මේ වගේ 15කට වඩා වැඩි වෙච්ච ගමන් වෙන්නේ ඊළඟ අය එක්ක බලන් ඉන්න වෙනවා අර එකක් close වෙනකම්. ඉතින් ඔය ප්‍රශ්නෙම බුද්ධික මේ WordPress වලත් ගොඩක් තියෙනවා.
ඔබනේ.
දැන් WordPress වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා කියලා තේරලා තින අපි මේ syndicate එක පාවිච්චි කරනකොට දැනට වැඩිම load එකක් යන MySQL වලට. ඉතින් ඕක ගැටලු හදන්න ඉතින් අපිට අමාරු වෙනදා බලාගෙන ඉන්න. ඊළඟ එකට යමු නේද?
ඔය ඊළඟට තිලින දා ප්‍රශ්නේ අහලා තින්නේ මේ.
මේ හැමෝටම අපි තිලින මේ ගෙදරට කිලෝමීටර් 8ක් තියෙන්නේ. ආ, මේ තිලින නෙමෙයි.
වෙන තිලින කෙනෙක්. එයාගේ ගෙදරට මේ SLT exchange එකේ ඉඳලා කිලෝමීටර් 8ක් තියෙනවලු. එයා ADSL ලිල්ලුවාම SLT එකෙන් කියනවලු මේ දුර වැඩි වෙනද ස්පීඩ් එක අඩු වෙනවා. ඒ නිසා එයාට ලියුමක් දෙන්න කියලා මේ ස්පීඩ් එක අඩු වුණත් එයා ගන්න කැමතියි කියලා. එයා අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ කිලෝමීටර් 8ක් දුරින් ගත්තට ගමන් නැද්ද කියලා. ඉන්ටර්නෙට් එක කියන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? disconnect වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා.
ආ මෙහෙමයි කියන්න තියෙන තේනවා ඒක අපිට හරියටම කියන්න අමාරුයි. එක දෙයක් තමයි මේවා depend වෙනවා ගොඩක් වෙලාවට මේ cable සහ cable termination කරලා තියෙන quality එක. උගල පැත්තේ තියෙන exchange එක සහ ඒ cableing එතකොට DBs ඒ කියන්නේ distribution boxes තියෙනවා අලුත් නම් ගොඩක් වෙලාවට ඔය කිලෝමීටර් 3ට වඩා දුරක් යන්න පුළුවන්. මොකද මේ හැබැයි මගින් වයර් කැල්ලා මගින් වයර් රමුන්ලා ඒ වගේ කරලා නම් ඕගොල්ලෝ පැත්තට ටෙලිෆෝන් වයර් රැයිලා තියෙන්නේ
සමහර ඒවා ගස් උඩින් ඇදලා නේ
වෙලට වාත් කරලා ඒක රෙදිවනලා අල්ලපු ගෙදර ඇන්ට රෙදිවනලා ටෙලිෆෝන් ලයින් එකට මේ ගොඩක් කරලා ප්‍රශ් හැබැයි ඉතින් ඔයාලට ඒගොල්ලන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් ADSL ඇක්ටිවේට් කරන්න. මොකද දන්නා මල්ලි ඔයාලට ADSL ගන්න පොඩිම පැකේජ් එක ගන්න රුපියල් 1000ක් ගෙවන්න 500ක නේද 500 පැකේජ් එක අරගෙන ඒගොල්ලන්ට කියන්න QoS ටෙස්ට් එකක් කරන්න කියලා. ඒගොල්ලෝ එතකොට සිග්නල් නොයිස් ලෙවල් SNR එකක් එහෙම කරලා බලනවා ඔයගලන්ගේ කොහොමද තියෙන්නේ කියලා. අරගෙන මල්ලි 1000 ගෙවන්න තියෙන්නේ 1000 ගෙවලා ඒ අතනම 10යි කොට මොඩම් එක ගන්න නෑ ඒක ඉතින් පොඩි වේදමක් එන. එහෙම නැත්නම් යාළුවගේ මොඩම් එක ටෙම්පරරි ඉල්ල ගන්න. මෙහෙම දෙනවා මට සතියකට මොඩම් එක දෙන්න බලන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ට කියලා කියන්න මේක පොඩ්ඩක් ක්වොලිටි චෙක් එකක් කරලා දෙන්න කියලා. ඩිස්කනෙක්ට් කරලා සල්ලි යන්නේ නෑ මල්ලි. ඉතින් ඔයාලට ඊට පස්සේ හරි ගියේ නැත්තම් මේ ඩිස්කනෙක්ට් කරලා දාන්න බල. හැබැයි කිලෝමීටර් 8ක් කියලා කියන්නේ නම් දෙගුණයක් දුර ADSL දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සමහරලාට ඔයා දැන් ඔයා පාවිච්චි කරන CDMA වගේ එකක් නම් ඩයල් අප් එකක් නම් ඊට වඩා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යෙන් මේකෙන් ගන්න පුළුවන්.
ඒක ගොඩක් වෙලාවට දුර වැඩි වුණාම ජොයින්ට්ස් ගන්න හැම වැඩි වුණාම නොයිස් ලෙවල් වැඩි
වෙනවා. නොයිස් ලෙවල් වැඩි වෙනවා. ඉතින් ඒක තමයි අර ලාභම් ක්‍රමයට රුපියල් 1000ක් අරගෙන හරිගෙන නැත්නම් ඩිස්කනෙක්ට් කරලා දාන එක.
සඳුන් අහලා දිනවා එයාට මේ ඩිජිටල් කැමරා එකක් ගන්න ඕන කියලා රුපියල් 20000ක් විතර තමයි කියලා එයාගේ බජට් එක. මේ මොකක්ද දාන්නේ ඉතින් ලංකාවේ ගන්න පුළුවන් හොඳ කැමරා.
අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ chat room එකේ කල්ප කියන යාගේ ගෙදෙට්ට කිලෝමීටර් 7ක් තියෙනවා ලෙක්ෂන් එකේ ඉඳන්. තියාට තාම ගැටලුවක් නැතුව හොඳට වැඩ කරනවා. එහෙනම් ඉතින් අර මල්ලිටත් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්.
කණේ ඊළඟට මොකක්ද අපි උත්තර දෙන්න
බෑ. ඔව් දැන් බුද්ධි කියව ප්‍රශ්න අපි ඔව් ඒක තමයි.
කැමරා ගැන
කිව්වහම අපේ මලින්ද මේ දවස්වල කැමරා ගැන මේ හෙව්වනේ. මලින්දට පුළුවන් නේ උත්තරයක් දෙන්න.
නැහැ ඉතින් මේ DSLR ට යත හොයන්න ගියේ
මේ නෑ. හැබැයි මේ මල්ලි නම් අහන්නේ මේ රුපියල් 20000 කට විතර ගන්න පුළුවන් digital camera එකක් මොකද්ද කියලා. ගොඩක් තියෙනවනේ
මලින්. ෂූටින් ගොඩක් තියෙනවනේ.
අද 7 megapixel විතර කැමරාවක් දැන් 16000කට 10000කට විතර ගන්නත් පුළුවන් මක්කන්.
ඔව් නේද ඒ වගේ ගන්නට. ඒ කියන්නේ එහෙමනම් මේ අපිට නම් කියන්නම හරි පොඩ්ඩක් එයා විදලා බැලුවනම් එයාට එකක් හොයාගන්න පුළුවන් නේද?
කොළඹ නම් තියෙනවා වොරන්ටි නෑ. හැබැයි සෑහෙන ලාභයක් ගන්න පුළුවන්.
සයිබර් ෂොට් වගේ
එක. ඔව් Sony සයිබර් ෂොට් එකක් වගේ නම් ගන්න පුළුවන් නේද? ප්‍රශ්නේ අහලා තින්නේ නිර්මාණ. මම අහලා තිනවා මොබිටෙල් ෆෝන් වලින් GPRS through only GPRS charger තර යන විදිහට SMS ගන්න පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් තියෙනවා කියලා. මම ෆ්ලෑෂ් ටෙක්ස් කියලා එකක් යූස් කරලා ඒක SMS ඉස්සර ෆ්‍රී යවන්න දෙන්නේ. ඩයලොග් මොබිටෙල් ටිකෝ වලට යවන්න පුළුවන් ඒකේ. SMS එකක් GPRS chargers විදිහට 2 cents charge වෙනවා. මේ වගේ unlimited SMS යන්න පුළුවන් mobile application තියෙනවා. මම දැන් මේ ප්‍රශ්නේ මිට කලිනුත් අපිට ආපු එක. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් mobitel උදාහරණයක් ගත්තොත් එම් mobitel වල තියෙන email to SMS කියලා get එක. එතකොට වෙන්නේ mobitel number එක @sms.mobitel.lk කියලා email එකක් එවද්දී ඒ SMS එක හැටියට receive වෙනවා. mobitel එකෙන් නම් මේකට සල්ලි ගන්නෙ නැහැ. හැබැයි dialog වලත් මේ service එකම තියෙනවා. dialog වලට යවුවොත් එහෙම ඒ කෙනාට incoming message එකට සල්ලි යනවා. ඉතින් ඇප්ලිකේෂන් කර වලින් කරන්නේ ගොඩක් වෙලාවට මේ වගේ දැන් මෙයා පාවිච්චි කරා මේ ඇප්ලිකේෂන් එකෙන් ඇත්තටම SMS gateway එකක් පාවිච්චි කරලා යවන එක. අර වගේ ඇප්ලිකේෂන් එකක් ඕගලන්ට හදාගන්න පුළුවන් නම් කාටරි බුද්ධි ගයිඩ් කියලා ඔන්න Java එකක් ලියා ගන්න පුළුවන්. මේ අර විදිහට SMS එකේ email එකක් හැටියට transfer වෙලා mobitel ඇතුලේ ගහගන්න. එහෙම නැත්නම් බුද්ධික මේකත් ටිකක් හොඳ අයිඩියා ගන්න. අපිට බැරිද බුද්ධික මේ පොඩි Java ඇප්ලිකේෂන් එකක් හදලා දෙන්න? ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වෙලා අපේ සර්විස් එකක් එක්ක මේකට මම හිතන්නේ හොඳ දෙයක්. ඒ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන අයට මැසේජස් එන විදියට. අපේ ඩේටාබේස් එක රීඩ් කරලා එයාට යුනික් ID එකක් තියෙනවා. එයාට මැසේජ් එකක් ආවහම මේ මැසේජ් එක අපේ පැත්තේ තිබිලා එයා Java ඇප්ලිකේෂන් එකෙන් හරි web එකෙන් හරි log කරලා එයාට මැසේජ් එක බලන්න පුළුවන්.
ඔව් ඇත්තටම මේ ඒ කියන්නේ මේ IP through යවන්න පුළුවන්.
ඔව්.
හැබැයි වැඩේ දින notification එකක් දෙන්න ඔයාලා.
අපිට ඔව් message එකක් message එකක් ආවා කියලා අපිට කියන්න ඉඩ නැහැ. ඔයාගේ application එක run කරලා බලන්න ඕනේ. හැබැයි ඉතින් Windows mobile වගේ එකක් නම් Nokia N series එකක් වගේ එකක් නම් අපිට ඒවට Symbian application එකක් වගේ හදන්න පුළුවන් නේ.
ඔව්.
කට්ටිය අපිට ආධාර ගන්නවා මේ වගේ දෙයක්. ඇත්තටම
දැන් තියෙන වටිනාකම කියන්නේ iPhone වල නම් අර push notification service එක තියෙනවා. ඒක ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක free. ඒකේ පුළුවන් ඔයගේ message එක යවන්න.
හැබැයි ඉතින් මට මේ දැන් ඕක දැන් මේ ප්‍රශ්නේ ගොඩක් තියෙන. ඇත්තටම කතා කරත් දැන් මේ ගෑන් ළමයි පිරිමි ළමයි මලින්තගේ සම්බන්ධකම් පවත්වන කට්ටියට තමයි. මොකද මේ නැත්තම් SMS වලට නේ ගොඩක් ගාණ යන්නේ මලින්ත. අපේ ප්‍රවීන් ඉන්ද්‍රනාමටත් එහෙම වෙන්නේ නැති නේද මල්ලි?
ආ
ගැලමට
කෝල් තමයි.
ආ කෝල්ද කරන්නේ අම්මා. ඒගොල්ලෝ ඇඩ්වාන්ස්. ඉතින් මේ
කෝල් කරන එක ලාභයි SMS වලට.
ඔව්. කට්ටියගේ
තියෙනනේ පැකේජ් එක
ඔව් මේ කට්ටිය කැමති නම් අපි ඉතින් ඔයගේ ඇප්ලිකේෂන් එක පොඩ්ඩක් ඩෙවලොප් කරන් try එකක් දෙමු. අපි හැමදේම කරනවා කියන ඉතින් වෙලාව කාලය පිළිබඳ ප්‍රශ්න තමයි තියෙන්නේ.
ඔව් එකම ගාලින්න මේ දැන් අර ෆෝන් වල ගොඩක් ඒ වගේ සෙටින් එකක් තියෙනවා මේ SMS එක ඩිලිවර් වෙන්න ඕන GSM ද GPRS වලද කියලා network එකේ. මේ පහුගිය කියන්නේ දැන් මම මේ කියන්නේ අවුරුදු 3කට විතර කලින් මේ මේ ලංකාවේ තියෙන මේ ලොකු ඔපරේටර් කෙනෙක්ගේ මේ පොඩි බිලින් සිස්ටම් එකේ අවුලක් තිබුණා. GPRS ඩෙලිවරි දැම්මට පස්සේ කවුන්ට් වෙන්නේ නැහැ මැසේජ් එක. ඒගොල්ලන්ට මම හුවෙලා මාස ගානකට පස්සේ ඒක හදලා තිබුණා.
මාත් එහෙම පාවිච්චි කරා.
දැනට නම් ඒක නැහැ ඉතින් ෆ්‍රී යවන්න බෑ.
මන්න සාමාන්‍ය දැන් SMS කියන එක එච්චර හොයලා බලන්න දැන් රුපියලක් වගේ නේ ගාණක් එන්නේ.
මට හොඳ
විදිහට. ඒ ගොඩක් අර මොකද ඩයලොග් නම් යාළුවෝ 10ක්ද මොකද්ද දාගන්න පුළුවන්. ඉතින් දාගෙන ගහන එක තමයි කරන්නේ. මගේ මම හිතන්නේ බිලේ දැන් කෝල් චාර්ජස් වලට වඩා ගොඩක් තියෙන්නේ SMS චාර්ජස් තමයි. SMS කියන එක හරි ලේසි ඉතින්. අර වෙලා තියෙන්නේ සමහරවිට කතා කරන එක නිකන්නේ ඩයලොග් එකේ දැන්. මොකද අර 1000 minutes free තියෙන. සමහරවිට ඒ කතා කරන්නේ නැහැ SMS එක ගන්න. රුපියලක් ඉඳන් කරගෙන. يعني SMS අදපු එක්කන කවදාවත් හිතන්නේ නැද්ද මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා මේකනේ.
ඊළඟට සාලි අහලා දෙන්නේ ප්‍රශ්නේ. ආ මේ හොඳම මේ ප්‍රීපේඩ් කනෙක්ෂන් එක මොකද්ද කියලා. මේ මොබයිල් වලට තියෙන ලංකාවේ ඩේටා ප්ලෑන් නේ ඩේටා ප්ලෑන් එක ප්‍රීපේඩ් ඩේටා ප්ලෑන් එක
මම හිතන්නේ මලින්තට ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන්
මෙයා පාවිච්චි කරන්න මලු මොබිට ලෙල් ලෙට් නේද මේ ප්‍රශ්න ආල් තියෙන එකද
ඔව් එහෙම කියලා තියෙනවා මලින්ත
ඔව් එයා කියන හැටියට යා දවසකට මෙගාබයිට් 5ක් විතර පාවිච්චි කරන ඉතින් මෙගාබයිට් 45ක් විතර අපතේ යනවා මලු
ඉතින් එයා දවසට මෙගාබයිට් 5 නම් මාසෙට 543 15යි නේද මං කියන්න හැදේ ඔයාට රුපියල් 500ක් දීලා එයාට ඩේටා ප්ලෑන් එකක් ඇක්ටිව් කරගන්න පුළුවන් නා උවිතර ලාභ වෙන යාට මාසෙන රුපියල් 500නේ
ඔව්
ඩයලොග් එකේ දැන් මං ඇක්ටිව් කරන් ඉන්නවා මගේ ෆෝන් එකට එකක් රුපියල් 500යි 1GB ඒක ඉතින් ඒක මම හිතන්නේ යාට ඊටත් වඩා හොඳට පාවිච්චි කරන්න පුළුවන් මම හිතන්නේ ප්‍රීපේඩ් එක පාවිච්චි කරනට යාට ඒ වගේ පොඩි ඩේටා ප්ලෑන් එකක් ඇක්ටිව් කරගන්න එක ලාභයි මම හිතන්නේ ඩයලොග් ඊටත් වඩා අඩු වෙන රුපියල් 300ට ඒ වගේත් තියෙනවා ඒ වගේ පාවිච්චි කරනම මම හිතන්නේ ඊට වඩා ලාභයි
කාලිංග මේ මට දැන් මතක් වුණේ අර අපි ඊමේල් ටු SMS ගැන කතා කරන්නේ එතකොට මේ අපේ යාළුවෙකුට වෙච්ච වැඩක් මතක් වුණේ මෙච්ච කියන්නේ මේ තාමත් වෙලා දින්න මිනිහට මේ එයා මොබිටෙල් යූසර් කෙනෙක් මේ එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් ඇඩ්‍රස් එක කියන්නේ ඊමේල් ටු SMS ඇඩ්‍රස් එක කොහේ හරි ස්පෑම් කරන ලිස්ට් එකක රෙජිස්ටර් වෙලා තිනවා. මිනිහා රෑට නිදාගෙන උදේ නැගිටිනකොට මැසේජ් 300ක් විතර ඇවිල්ලා තිනවා නිතරම ෆෝන් එකට හැමදාම. හරි. දැන් මේක තින් ලොකු ප්‍රශ්නයක් නේ. නිින්ද යන්නේ නැද්ද රෑට එනවා එනවා සද්දේ එනවානේ. මේ පස්සේ ආ දැන් මේක කම්ප්ලේන්ට් කරා මොබිටෙල් එකට. ඒගොල්ලෝ කියලා තිනවා නෑ ඒ සර්විස් එක නවත්තන්න විදියක් නෑ කියලා එක්කෙනෙක්ගේ. මේ මිනිහා කියන්නේ කියලා ඉතින් දැන් මට ඒක එපා නම් මේක කරදරයක් වෙනවා නම් නවත්තන්නේ කොහොමද කියලා ඉතින් කරන්න දෙයක් නැහැ කිවල් දැනට යා කරන්නේ මේ series 64 එකක් තියෙන්නේ මේ Nokia එකක් මේ එයා වෙන third party application එකක් දාගෙන මේ ඒක બ્લોක් කරලා දිනවා ඒකේ පුළුවන් අර 2 එකේ pattern එකට બ્લોක් කරන්න ඒත් මිනිහා දැන්ටත් වෙන sim එක දැම්මොත් එහෙම වෙන phone එකට ඉවරයි අර ටික එන ඔක්කොම
පොඩ්ඩක් ගිහින් මොබිටෙල් එකට ඔක් කතා කරලා කියන්න බැරිද මේ පොඩක් මෙහෙමයි කස්ටමර් සර්විස් එක ගැන කතා කරලා කිසිම තේරුවක් නැහැ මොකද මේ කස්ටමර් සර්විස් එකේ මන්නම් කස්ටමර් සර්විස් ගැන කතා කරන්න ගිහ ගහගන්න වෙන නිසා ඒක අතල්ල පොඩ්ඩක් ඉංජිනේරින් ඉන්න අඳුරන කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් කතා කරලා ගවන අර එවන කෙනාගේ IP එක පොඩ්ඩක් ඒගොල්ලන්ගේ සර්වර් එකෙන් બ્લોක් කරලා දාන්න පුළුවන්
කාලින්ග මේකේ දැන් එයා අරගෙන බලලා තියුණා මේ එන මේ එක මේ ලිස්ට් එකකින් නෙමෙයි මං හිතන්නේ එන්නේ නිකන් ස්පෑම් ගිහිල්ලා ඒකට එන මේ ගොඩක් කියව එනවා.
ඔව් මලින් පැත්තට. ඔව් මලින්තරත් හොඳ පාඩම් මේ අර මේ මේ ෆෝන් සයිට් වලට කියලා ඕවා දෙනවට.
ඇත්තට මම ඊට පස්සේ අපේ යාළුවට පොඩි පහසු විසඳුමක් දුන්නා. ඔයා කරාද නැද්ද කියලා දන්නේ නැහැ. මම ගිතති කිව්වේ මේ පොඩ්ඩක් මොබිටෙල් එකේ ඔය ඉන්න ඉංජිනේරින් කේ හරි පොඩ්ඩක් ලොකු තැන්වල ඉන්න කට්ටියගේ නම්බර්ස් ටිකක් හොයලා ඔය ලිස්ට එකට දාන්න කියලා. ඒගොල්ලන්ටත් ඔය වගේ එනකොට මේ ඒගොල්ලොම විසඳුමක් හොයාගෙන යොක නවත්තන්න
කියලා. ඔව් නැත්නම් SMS ඩයිවර්ට් කරලා අරගොල්ලේ නම්බර් වලට ඩයිවර්ට් කළා කිව්වම
මේ වගේ සර්විස් එකක් දෙන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ. ඒගොල්ලන්ට දැනෙන්න එපා
ඒක. ඒක නිසා පොඩි වැඩක් කරන්න පුළුවන්. එයාගේ නම්බර් එක මට පොඩ්ඩක් දෙන්න මම ඒක කතා කරන්න.
ඔව්. අපි එහෙම කරමු.
මේක ඇත්තරම එහෙම බැලුවොත් මාර අන්සේෆ් නේ. ඕන කෙනෙක්ට පුළුවන් මේ අනිත් කෙනෙක්ට කරදරයක් වෙන
විදිහට මේක පාවිච්චි කරන්න.
එන ඔන්න කට්ටියට හොඳ වැඩක් යාළුවෙක් ඉන්නවා නම් කරන්න කරන්න.
වැඩදි දැනගද මන් ද කිව්වේ නේ. පස්සේ තමයි දෙරු.
කට්ටියට මෙයා කළා. මේ කමන්නේ නේ අපේ මෙතන ඉන්න එහෙම කාටක හිරයක් කරන කට්ටිය නෙමෙයි ඉන්නේ නේද?
හැගස්ලයිම නෑ මෙතන. ඒක
අවුරුද්ද නෑනේ.
මේක ඩවුන්ලෝඩ් කරන් අහන්න දැනන පිළිසත්.
ඊළඟ ප්‍රශ්නේ මරින්ත කියමුකෝ අපි ඊළඟ ප්‍රශ්නේ.
ඊළඟ ප්‍රශ්නේ කවුද මේ ගහන්නේ? සුලිත නේද?
එයා අහන්නේ බරරුම් ප්‍රශ්නේ. I want to copy my උපහාර blast and Airtel SIM to super SIM.
ඔව්.
ඒක
මේ රදසිරගේ කරන්න බෑ කියලා.
මට ඉතින් කනගාටුවෙන් කියන්නේ නම් මේ තුනම කොපි කරන්න බෑ. මොකද මේ KI එක දැන් මේවා ටිකක් ස්ට්‍රෝං තියෙන්නේ. ඒක නිසා මේ අර KI බ්‍රේක් කළා තමයි මේ ඔක බ්‍රූට් ෆෝස් ඇත්තන බ්‍රූට් ෆෝස් ඇටැක් එකක් කළා තමයි මේක බ්‍රේක් කරා. මේ උපහාර සිම් එකයි බ්ලාස්ට් එකයි බ්ලාස්ට් හැබැයි මෙහෙම ඩයලොග් වාගාව තියෙන පර්ණ සිම් එකක් නම් ඔයාලට කොපි කරන්න පුළුවන්. Airtel මට දන්න විදිහට කොපි කරන්න පුළුවන් පර්ණ සිම්ස්. උපහාර ඩයලොග් මොබිටෙල් අලුත් දීපු සිම්ස් කොපි කරන්න බෑ. මම දන්නේ ඒක හරියට.
ඊළඟට ප්‍රශ්නේ කවුද?
ඊළඟට රුවින අහලා තියෙන ප්‍රශ්නයක් what is the important එයා අහන්නේ ඇත්තන මේ LCD 19 inch LCD එකක් ගන්න එකේ වටිනාකම මොකද්ද කියලා. ඒක ඉතින් එයාට එයාගේ නේද අපිට කියන්න බෑ ඒක වටිනව නැද්ද කියන එක මම හිතන්නේ. මේ
අතර මේ අහන්නේ වාසි අවාසි නම් ඉතින් ලොකුම දේ තමයි කරන්ට් එක සෑහෙන ඉතුරු වෙනවා.
ඉඩ අඩුවෙන් යනවා.
ඔව් ඒක තමයි සල්ලකලි මැපි හේතු කරුණක් දැන්නේ අහන්නේ මේ.
එයා මං හිතන්නේ පොඩක් ප්‍රශ්නේ පැහැදිලි නෑ නේද?
ඒක ඉතින් කැමැත්ත තමයි නේ LCD. ඉතින් කියන්නේ දැන් හැමෝම පාවිච්චි කරන LCD ඉඳන් ඉතින් ඒක ගත්තක් කමන්නේ. ඊළඟට අපේ මං හිතන්නේ මේ රුවින පොඩක් වගේ ප්‍රශ්න අපිට තව ටික පැහැදිලි කරලා කිව්වොත් නම් අපිට උත්තරයක් දෙන්න පුළුවන්. ඊළඟට අහන අපේ චමිත. චමිත් නේද?
චමිත්.
ඔව් චමිත් අහන ඔ ඩෙස්ක් ගැන විස්තරයක් තියෙන ලින්ක් එකක්
අපි දැම්මේ නැහැ
කියලා. දැන් ඒක තාම දැම්මේ නැහැ කියලා. ඒක දාන්නුනේ.
ඒක දාමු.
ඊළඟ රසික අහන ප්‍රශ්නයක් වෙබ්සයිට් එකක ෆෝම් එකක් දාලා data ගෙන්න ගන්නේ කොහොමද කියලා. ක්‍රම කිහිපයක්. ඔව් මයි දැන් තිලනට උත්තර දෙන්න
බලන්න. මම හිතන්නේ එයාට ඕන වෙන්නේ එයාගේ මේ වෙබ්සයිට් එකේ තියෙන ෆෝම් එකකින් ඊමේල් එකක් ගෙන්න ගන්න තමයි නේ. එයා දාලා තියෙන විදිහෙන් මම හිතන්නේ
එහෙමනම් මේ ඕකට මම ලියපු පොඩි ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. මේ පොඩ්ඩක් ඔය මේ හොට් ස්ක්‍රිප්ට් හරි කොහරි කියලා සර්ච් කරන ෆෝම් ටු ඊමේල් කියලා පොඩ්ඩක් කියලාට ඕක
තියෙනවා. පුළුවන් මේ PHP වලින් නම් PHP mail function එක පාවිච්චි කරන්න පුළුවන්.
ඒක ගල්ලා ලියපු එකක්
තියෙනවා. නැත්නම් පුළුවන් PHP මේ mail PHP mail කියලා තියෙනවා free PHP පොඩි ලයිබ්‍රරි එකක් ඒක පාවිච්චි කරලා පුළුවන් ලේසියෙන්ම මේ ඊමේල් වලට ගෙන්න ගන්න ෆෝම් එකක්. ඔව් මම දැන් අපි ලින්ක් එකක් දාමු
එක. ඔව් මගේ එකට මම ලින්ක් එකක් දාන්නේ. ඉතින් මගේ එකට ලියන්න. ගේනවා මේ නැත්නම් යාට Google tools පාවිච්චි කරලත් පුළුවන්. අපේ ටෙක් කතාවල කරලා තියෙන අපි Google API එක පාවිච්චි කරලා ෆෝම් එකෙන් Google Docs වලට මේ ෆෝම් එකක් හදලා තියෙන. ඒකේ Google Doc ෆෝම් එකකට ඒ සබ්මිට් වෙනවා පිරෙනවා. එහෙම කරන්න තුල ඒකට අපි ලින්ක්ස් ටිකක් දාන්න. ළඟට සාහන්න අපෙන් ප්‍රශ්නයක් අහලා තිනවා මොකද උනේ ජූලි 3 වෙනිදා ටෙක් කතා 24 කවද්ද කියලා. ඒක 24 ටෙක් කතා වලට උන දේ අපි උදින්ම කිව්වා.
අද තමයි 24 නේ.
ඔව් අද තමයි අපිට 24. ඊට පස්සේ ප්‍රියන් අහන අපෙන් ප්‍රශ්නයක් මම පාවිච්චි කරන්නේ Kaspersky Internet Security 2009 සමහර ප්‍රෝග්‍රෑම්ස් vulnerability කියලා ඩිටෙක් කරනලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඒ ප්‍රෝග්‍රෑම් වලින් හානියක් වෙන එක වළක්වා ගන්න ක්‍රමයක් තියෙනවද? ගොඩක් වෙලාට vulnerability කියලා detect කරන්නේ ඒ software එක update නැත්තම්. එහෙම නැත්තම් ඒ software එකේ update නැත්තම් කියලා කිව්ව සමහරවිට මේ internet security program වලින් detect කරනවා මේ software එකේ මොකක් හරි bug එකක් තියෙනවා නම් ඒ වගේ version එකක් පාවිච්චි කරනවා නේද? මන් දන්න හැබැයි කැස්පස් කියකෙන්නම් ඒ ෆීච එක තියෙනවද කියලා. මේක නිසා එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කැස්පස්කි ගොඩක් වෙලාට මේක ඩිටෙක්ට් කරන්නේ වල්නරබිලිටි එකක් හරි මේකේ වෛරස් එකක් හරි කියලා නම් ඒක ඉතින් විසඳ ගන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි ඒක අයින් කළා දාන එක.
හුඟක් වෙලාට මේ ඔය අනවශ්‍ය ටූල් බාස් ඒ වගේම ෆ්ලෑෂ් يعني ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගේම්ස් මෙහෙම පෙන්වන්න පුළුවන්. හුඟක් වෙලාට
සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරපුවා කී ජෙනරේටර්ස්. ඉතින් ඇත්තටම වෛරස් ස්කෑන් එකෙන් මේක ත්‍රෙට් එකක් කියලා කියනවනේ ඒක අනිවාර්යෙන් ත්‍රෙට් එකක්. වෛරස් ස්කෑන් එකට කියන්න එපා නෑ මේක කී ජෙනරේටර් එකක් මේක ත්‍රෙට් එකක් නෑ කියලා ඒක ඔලව් කරලා දාන්න එපා. මේක තමයි කරන ලොකුම මෝඩ වැඩේ. මොකද මේ ගොඩක් වෙලාවට අපි මයිදා පහුගිය වෙලට සටහන්ලත් කතා කරා මේ කින් ජෙනරේටර් වෛරස් කියලා මේ කියන්නේ ඇත්තන වෛරස්ින්ද. මොකද අපි කලිනුත් කතා කරා කී ජෙනරේටර් එකක කිසිම වෛරස් ලයික් ඇක්ටිවිටි එකක්වත් තියෙන්න බෑ කියලා නේද පුතේ.
ට්‍රෝජන් තමයි ඔය තියෙන්නේ ගොඩක් කියවනේ.
ඔව් දැනට මේ බුද්ධික මේ ලොකු ප්‍රශ්නයක් තියෙන හැමෝටම මේ Windows XP දැන් හැමතැනම මාකට් එකේ සා මේ ටොරන්ට් වල බාන්න තියෙන හැම එකේම ට්‍රෝජන් එකක් එන්නේ. ඒ කියන්නේ කම්පියුටර් ඉන්ස්ටෝල් කරපු වෙලේ ඉඳන්ම ඔයගලගේ ට්‍රෝජන් තියෙනවා. එතකොට වෛරස් ගැන මොනවද දැම්මත් වැඩ නැහැ. සමහරලාට ඉන්ස්ටෝල් කරන්න බෑ. සමහරලාට ඔය දැන් ඔය ඉන්ටර්නෙට් i8 දාන්න බැරි ප්‍රශ්නත් දැන් අර chat room එකේ කිව්වාගේ මේ මේකට හේතුව තමයි මේ වෛරස්. AI මේක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. මේ අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. සර්විස් පැක් දාන්න දෙන්නේ නැහැ. ඒ හදලා තියෙන මොකද ඒක දැම්මට පස්සේ අර ඒගොල්ලන්ගේ vulnerability ටික වැහෙන හින්දා. ඉතින් ඒක නිසා මම හැමෝටම කියන්නේ සල්ලි දීලා ගන්න බෑ. අඩු ගානේ සල්ලි දීලා ගත්ත කෙනෙක්ගේ CD එකක් පොඩ්ඩක් ඉල්ලගෙන නේද? මොකද හොර සීරියල් එකක් දැම්ම කියන එක ප්‍රශ්නයක් නෑ. මේක ක්‍රැක් කරන්න හැම කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කඩෙන් ගන්න CD ගොඩක් වෙලාට 99.99% දැන් වෛරස් තියෙනවා කියලා මට ඒක කන්ෆර්ම් කරලා කියන්න පුළුවන්. ඒක නිසා ඒක පොඩ්ඩකුත් පරිස්සම් වෙන්න.
ඊළඟ ප්‍රශ්නය ඇහුවොත් කාලිංග මේ
මම දන්නේ මේක කලිනුත් හાર્ඩ් disk එකේ නිතරම පාටිෂන් රිමූව කරලා
පාටිෂන් රිමූව කරලා ෆුල් ෆෝමැට් කරලා OS ඉන්ස්ටෝල් කරලා
ඒක අපි ගිය පාරේකට දාමු නේද ලින්ක් එක. ඔව්. ගිය පාරේට සරණේ අපි ඔක මේ කතා කරා.
ඒක අපි ඇත්තටම අහන්නේ මේ ඇයි මේ නිතර දාන්නේ කියලා නේ.
මට තියෙන ප්‍රශ්නේ ගැ මේ මොකද නිතර ඔච්චර ඉන්ස්ටෝල් කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නට යමු නේ බුද්ධික.
නෑ මේ අකිල
ඔව් මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි බුද්ධික. මේක අපි ඊදා මතකද අපි ප්‍රශ්නයක් අහලා MKV ෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යා විස්තරාත්මක දෙයක් දීලා තිනවා. අපි මේක ඊළඟ බ්ලොග් එකට ඇඩ් කරමු. බොහොම ස්තුතියිට ඒ අපේ
කලින් අපි අරගේ reply එකක් මේ comment එකක් විදිහට දාමු
නේ. ඔව් වැඩසටහන comment එකක්
විදිහට බොහොම ස්තුතියි මේ වගේ ලොකු විස්තරයක් දීලා තිනවා.
ඔව් හැබැයි ඒක අර යා පොඩ්ඩක් ලියලා තියෙන ක්‍රමය පොඩ්ඩක් අපි වෙනස් කරන්නම්. මේ යා ඒ කියන්නේ අපිත් එක ගොඩක් මිත්‍රශීලී විදිහට ලියලා තියෙන ඒක නිසා ඒ ටික වෙනස් කළා කියලා යාගේ අවසරය ඇතුව අපි ටික දාන්න. බොහොම ස්තුතියි. ඇත්තනම මේ කට්ටියන් ඉල්ලලා තිනා අපි හැමදේම දන්නේ අපි දන්නේ නැති දේවල් සමහරලාට වරදින්න පුළුවන් අපේ අතින්. ඒ වෙලාවට අපේ වරදක් දැක්කොත් ටක් ගාලා ඒක හදන්න. එතකොට අපිට පුළුවන් මේ අපි ඒක මේ වෙනස් කළා ඒ අපේ වරද්ද හදලා ඊළඟ එපිසෝඩ් එකේ හරි දාලා ඒක වෙනස් කරන්න. මොකද මේක ලොකු ප්‍රශ්නයක් නේද? මම හිතන්නේ අපි පොඩ්ඩක් සදීපගේ ප්‍රශ්නට යන්න බුද්ධික. අපේ සදීප ප්‍රශ්නයක් අහලා SMS එකක් එවලා තිබ්බා බුද්ධිකගේ iPhone ගැන. අපි මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් යමු නේද?
ඇත්තටම මේ සදීප අහලා දෙන්නේ මේ ඇක්සලරෝමීටර් එකේ මොකද්ද ගන්න පුළුවන් range එක කියලා. කියන්නේ ඇක්සලරෝමීටර් එකේ මේ අප්ඩේට්ස් ගන්න පුළුවන් range එක, data sample ඩේටා ගන්න පුළුවන් රේන්ජ් එක මොකද්ද කියලා.
ඇක්සලරෝමීටර් කිව්වම දැන් කට්ටිය දැන් උඩ බිම බලනදි ඇක්සලරෝමීටර් එක මොකද්ද කියලා. iPhone එකේ මේ හැරෙන දිශාව සහ උඩ පල්ලෙහා ද යන්නේ අර මලින්තගේ බ්ලොග් එකේ දාලා තියෙන මලින්ත දුවනකොට මේ මෙච්චර මේ ස්ටෙප්ස් ගානක් තිබ්බා ඒ වගේව පාවිච්චි වෙන්නේ මේ ඇතුලේ තියෙන ඇක්සලරෝමීටර්
කියන්නේ. ඇත්තටම මේකේ මේ කරන්නේ මේ ග්‍රැවිටි එකත් එක්ක තියෙන ෆෝස් එක මෙෂර් කරලා ඒක API එකට
සහ ඒක කොයි පැත්තටද කියන එක තීරණය කරනවා. දැන් අලුත් iPhone 3GS එකේ නම් මේකේ උතුරක්
වෙනවා.
කම්පස් එකක් built-in තියෙනවා.
මේ දැන් මේකේ update interval එක කිව්වම මේවයි සදීප. දැන් මම iPhone documentation එක බැලුවා. ඒකෙත් minimum and maximum range එක කියලා එකක් දීලා නැහැ. හැබැයි ඒගොල්ලෝගේ guideline එකක් තියෙනවා මේ අපිට අප්ඩේට් ඉන්ටර්වල් එක මෙන්න මේ වැඩවලට මේ විදිහට තෝරගන්න කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා හර්ට්ස් 20 ඉඳලා 10 ඉඳන් 20 වෙනකන්. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් එකේ මිලිසෙකන්ඩ් ඔව් මිලිසෙකන්ඩ් 1 2 වගේ හොඳයි කියලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ ඔරියන්ටේෂන් චේන්ජස් වගේ ඩිටෙක් කරන්න කියන ෆෝර්න එක පැත්තක තියලා අනි පැත්තර හැරවවාහම ඒක ඩිටෙක් කරන්න වගේ දේවල්වලට එක හොඳයි කියලා තියෙනවා. ඒවගේම හර්ඩ්ස් තිහේඳලා හැට වෙනකං මේ ඔය සාමාන්‍යෙන් ගේම්වලට වගේ රියල් ටයිම් ඉන්පුට් එකක් ගන්න හොඳයි කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර ගේම් තියෙනවන්නේ එක්සලරෝමීටරකින් ඩ්‍රයිව් වෙන ඒවා ඉන්පුට් ඩිවයිස් එක විදිහට ඒක අරගෙන ඒවට. ඒ වගේම මිලිසෙකන්ඩ් හර්ඩ්ස් 70 ඉඳලා 100 වෙනකන් හොඳයි කියලා තියෙනවා. මේ රියල් ටයිම් ඉන්පුට් එකක් ඕන. මේ ගොඩක් වෙලාවට අර අපි අර iPhone වල ෂේකින් තියෙනවනේ iPhone එක හෙල්ලුවට පස්සේ වේගෙන් හෙල්ලුවොත් එහෙම ඒක ඩිටෙක්ට් කරලා ගන්න
නෑ. එහෙමනේ බුද්ධිගම Facebook එකේ page එක
රිෆ්‍රෙෂ් කරන්නේ.
ටගල හොල්ලනවා. එතකොට මේ බස් එක යනකොට මිනිස්සු මන්දියා බලන මොකද මේ ෆෝන් එක හොල්ලන්නේ කියලා. මම උන් AI හිතන ඇදි මේක කැල්ලමක් කරේ වැඩ කරන්න දෝල්ලනවා.
ඒ වගේම කලින් මේ urban spoon කියලා මේ හොඳ ඇප්ලිකේෂන් එකක් දැක්කම ගිය සති ඒකේ දෙන්නත් ඒ වගේ. ඒක කියන්නේ ගියාට පස්සේ ගොඩාක් කෑම જાති තියෙනවා. අද මොනවද කන්නේ කියලා දැන් ගොඩක් කට්ටිය සමහරවිට කල්පනා කරනවා දවල්ට කන්නේ මොනවද කියලා. දැන් ඒකේ මේ ඇති ගෑම જાති ගොඩක් තියෙනවා. ඒ වගේම තියෙන රෙස්ටුරන්ට් තියෙනවා. ප්‍රයිස් එක තියෙනවා. අපි මොන ෆෝන් එක ෂේක් කරාට පස්සේ ඒ ටික අම්සු සද්දිකුත් එක්ක නිටරංගල් කරගිලා ගන්නට ඕන මොකක් හරි එකක් එනවා. ඊට පස්සේ අපිට ඕන නම් ඒ ප්‍රයිස් එකයි ප්‍රයිස් එක ලොක් කරලා තියාගෙන ආයි ඒ ගානට තියෙන කෑම જાති හොයාගන්න
පුළුවන්.
ඒ වගේ මේ එහෙම يعني ගොඩක් ඇප්ලිකේෂන් දැන් ඇක්සලරෝමීටර් එකත් එක්ක තමයි
මේ මගේ තව ඇප්ලිකේෂන් එකක් තියෙනවා බෝලිං එකක් මම අපි මම හිතන් තිල්නෑමයි පොඩක් ටෙස්ට් කරා බෝල් අතින් විසි කරන්න ඕනේ ෆෝන් එක විසි ගන්නවා වගේ බෝලිං බෝලේ අරගෙන අපි මෙහෙම යවන්නේ බෝලිං කරනකොට ඒ වගේ යවන්න ඕනේ. ඉතින් මට බය තියෙන්නේ ෆෝන් එකත් ඇයිද කියලා මම අතින් අත අරගෙන
යනකොට මේ ඒ වගේම කලින් සදීප ප්‍රශ්නෙ මේ තව කොටසක් විදියට අහලා තියුණා මේ ඩේටා වල මේ ස්ටේබිලිටි කොහොමද කියලා. මේ කියන්නේ ෆෝන් එක හොල්ලන්න නැතුව එක තැනම තියාගෙන ඉන්නකොට ඒත් ඉන්පුට් එක වෙනස් වෙනවද කියලා. ඒක ඇත්තටම අප්ඩේට් ඉන්ටර්වල් එක වැඩි කරුවාම ඒක වෙනස් වෙනවා පොඩ්ඩක් ඩේටා. ඒ කියන්නේ 0 වල තියෙන්නෙම නැහැ.
ඔව් පොඩ්ඩක් දශම ගණන්
ඒක වෙනස් වෙනවා. මේ ඒක හැබැයි අපේ ඇප්ලිකේෂන් එකට එච්චර බය කියන්නේ අපි මේ ගොඩාක් රියල් ටයිම් එකකට යන්නේ නැත්තම් ඒක බලපාන්නේ නැහැ. ඇත්තටම බොහොම කියන්නේ ඇක්සලරෝමීටර් එක හරියම ස්මූත් විදියට යූස් කරන්න පුළුවන්. මේ ඇත්තට වැඩි විස්තර වුණොත් මේ
අපිට
ડોකියුමන්ට් එකක් තියෙනවා මේ ඇක්සලරෝමීටර් එක ගැන Apple දෙන ඒගොල්ලේ රෙෆරන්ස් එක. ඒක දෙන්නත් පුළුවන් සදීපට.
ඔව් පොඩ්ඩක් අපි chat room එකේ ප්‍රශ්නකට මේක ප්‍රශ්නකට chat room එකට ගිය නැති හින්දා hibernate කර machine එකක් off වෙලා එහෙම on වෙන්නේ කොහොමද කියලා අහනවා. අහන්නේ නම් මේ mentally මේ හොඳ nickname තියෙන chat room එකේනේ මේ. ඉතින් ඒක හරිය ලේසි දෙයක්. එකක් තමයි hibernate වෙන්න නම් machine එකේ තියෙන memory ප්‍රමාණයට සමාන හෝ වැඩි ප්‍රමාණයක් යාගේ swap එකක් තියෙනවනේ. ඒ කියන්නේ page file එක. ගොඩක් වෙලාට කරන්නේ දැන් පරිගණක හැම වැඩසටහනක්ම හැමදේම load වුණාම මේ memory එකට යන්නේ. මේ memory එකේ තියෙන hibernate වෙනකොට වෙන්නේ memory එකේ තමන්ගේ කියන්නේ RAM එකේ තියෙන data ඔක්කොම මෙයා page file එකකට save කරනවා. page file එකකට save කරලා memory හැම location එකක්ම identification තියාගෙන flag කරගෙන machine එක off වෙනවා. ස්ටාර්ට් වෙනකොට කරන්නේ මේ page file එකේ තියෙන දත්තර memory එකේ තිබ්බ ආයි තැන් වලට ඒ විදිහටම ලියනවා. එතකොට application open වෙලා තිබ්බේ ඒවා run වෙන ඒවා ඒ විදිහටම ඒ ආකාරයෙම data ටික තියෙනවා. නේද බුද්ධික?
ඔව් ඒක ඇත්තනම මේ බලාගන්න පුළුවන් මේ hibernate දැන් windows වල hibernate off කරාට පස්සේ page file එක තියෙන partition එකේ ඉඩ ගොඩක් එනවනේ අර memory කී ගන්නට.
ඔව්
ඉඩ එනවා. ඒ වගේම hibernate on කරාම ඒ ඉඩ ටික අඩු වෙලා යනවා. ඒ කියන්නේ page file එක තමයි ඒක. ඊළඟට කාලින්ග අපි ආයි ප්‍රශ්නෙකට යමුනේ. සුපුන් තමයි අහලා තින්නේ. අහලා දින මේ වෛරස් ගාඩ් දෙකක් එක විට පාවිච්චි කිරීම නරකද කියලා.
නරකයි.
නරකද කියලා අහනවානේ. නරකයි කියන්නේ මේ පාවිච්චි කරන්න ගිහිල්ලා නිකන් හොඳින් බේරුණොත් තමයි වාසනාවනේ. ගොඩක් වෙලාවට
දෙකක් ඉන්ස්ටෝල් කරන්න ගියාම වෙන්නේ වෛරස් ස්කෑනර්ස් දෙක ගහගන්නවා.
ඔව්.
මෙන්න මෙයා වෛරස් එකක්, මෙන්න මෙයා වෛරස් එකක් කියලා අන්තිමට දෙන්න මේවා කරගන්න වෛරස් ටික ඉනාවි බලන් ඉන්නවා. අනේ අර දෙන්න ගහගන්නවා. ඒක හොඳ නැති අඩ.
ඒ වගේ මේ අහලා තියෙන මේ ටෙල්නෙට් කිරීමේදී HTTP ප්‍රොටෝකෝල් එක යූස් කරන්නේ කොහොමද කියලා.
ටෙල්නෙට් කරන්නේ HTTP ප්‍රොටෝකෝල් එක යූස් කරන්න බෑ. හැබැයි මේ web based ටෙල්නෙට් ටූල් පාවිච්චි කරන්න
පුළුවන්. ඔව් එහෙම පුළුවන්. නැතුව ඒ ප්‍රොටෝකෝල් දෙකෙන් ආත්පසින්ම වෙනස් වැඩ දෙකක් තමයි කරන්නේ. ඒකින්ද ටෙල්නෙට් කරන්න HTTP පාවිච්චි කරනවා කියන්නේ HTTP කියන්නේ web based ටූල් එකකින් ටෙල්නෙට් කරන්න පුළුවන් නේ.
ඔව්.
ඊළඟට සහන් අහලා තියෙන ප්‍රශ්නේ අහලා තිනු මේ ඕවර් ක්ලොකින් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඕවර් ක්ලොකින් කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. ඒ වාසිය වාසි මොනවද කියලා ඒවගේ ඕවක්ලොක් කිරීමේදී ඇතිවන ගැටලු මොනවාද කියලා. ඒ වගේ මෙයා කියලා තියෙනවා
මෙයාගේ තියෙනවා 2.4 core 2 එකක් E460 CPU එකක් හා NVIDIA GF850 GT කියන්නේ ඇත්තටම gaming VGA එකක් නෙමෙයි නේ තිල්න.
5 series එක නම් ඉතින් gaming ම නෙමෙයි
850. ඉතින් ඕවර්ක් කියවිදි ස්පෙක් මොනවාද කියලා නෝ ඕවර්ක් කරන සොෆ්ට්වෙයාර් මොනවාද කියලා නෝ මේ ඔක්කොම ගේම් බොයිස් ලා ගේවා හින්දා මේ ප්‍රශ්නෙම බුද්ධික පොඩ්ඩක් පල්ලෙහා තවත් කෙනෙක් අහලා තිබ්බා. එයාටත් එක්කම අපි පිළිතුරු දෙමු. මේ තිල්ලට එහෙනම් අපි කියමු නේද මේ ගැන කතා කරන්න කියලා.
අතරම ඕවර්ක්ලොක් කරන එකේ මූලිකම වෙන්නේ ඒකේ වෝල්ටේජ් එක වැඩි කරනවානේ. මට ඒක ටෙක්නිකලි මේ තේරුම් කරලා දෙන්න ටිකක්
අමාරුයි. ටෙක්නිකලි තිල්න කියන්න අවශ්‍ය නැහැ. මම දැන් එයා අහන්නේ මේ ඕවර්ක්ලොක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා.
එතකොට මේ දැන් අපේ ප්‍රොසෙසර් එකේ අපි ප්‍රොසෙසර් එකක් ගත්තාම මේකේ ලියලා තියෙනවානේ හර්ට්ස් ගානක් මේ හර්ට්ස් ගානෙන් වැඩ කරන්න කියලා. ඕවර්ක්ලොක් කරාම මේ හර්ට්ස් ගාන වැඩි කරගන්න පුළුවන්. එතකොට ප්‍රොසෙසින් පවර් එක ඒත් එක්කම වැඩි කරගන්න පුළුවන්. මේක තමයි හොඟක් ඕවර්ක්ලොක් කරද්දී බලාපොරොත්තු වෙන්නේ මේක තමයි. ඕවර්ක්ලොක් කරද්දී වෙන එක දෙයක් තමයි මේකේ කරන්ට් එක වැඩිපුර ගන්න නිසා රත් වෙනවා වැඩි ප්‍රොසෙසර් එක. මේක තමයි ඕවර්ක්ලොක් කරද්දී තියෙන මේ ලොකුම මොකක්ද ඒකට කියන්නේ
ඩිස්ඇඩ්වාන්ටේජ් එක.
ඔව් ලොකුම මේ බාධකය රත් වෙන එක තමයි. රත් වෙන එක පාලනය කරගන්න පුළුවන් නම් ඕවර්ක්ලොක් කරන්න පුළුවන් කඩක් දුරට.
ඔව් ඕවර්ක්ලොක් ගැන කියලා කිව්වොත් ටිකක් ටෙක්නිකල් පැත්තෙන් කතා කරමු. මම පළවෙනියටම ඕවර්ක්ලොක් කරපු ප්‍රොසෙසර් එක තමයි මේ සෙලරන් 400 slot. ඒ කියන්නේ ඒ කාලේ ප්‍රොසෙසර් එකක් මම ඔක 466 කරා. ඉතින් මේ 466 කරනවා කියලා කියන්නේ මේ ප්‍රොසෙසර් එක දෙකක් තියෙන එකක් තමයි බස් ස්පීඩ් එක. ඒ කාලේ හැටියට ඔගේ බස් ස්පීඩ් එක තිබ්බේ 66 MHz. තමයි බස් ස්පීඩ් එක. ඒතර ප්‍රොසෙසර් එකේ ඉන්ටර්නල් ක්ලොක් එක තමයි 400 කියලා කියන්නේ. එතකොට මේකේ මල්ටිප්ලෙක්සර් එක කියලා කියන අපි මේක වැඩි කිරීම. මේක වෙන්නේ හැමතිස්සෙම CPU එකේ වේගයේ බෙදීම බස් ස්පීඩ් එක. ඒකට තමයි මල්ටිප්ලයි කරන්නේ. ඉතින් ගොඩක් වෙලාට ඒ කාලේ විදිහට අපි ඕවර්ක්ලොකින් කරලා කියන්නේ මේ මල්ටිප්ලයි එක පොඩ්ඩක් වැඩි ගන්නවා. එතකොට වෙන්නේ බස් එකේ හර්ට්ස් ගන්න පොඩ්ඩක් වැඩි වෙලා බස් ස්පීඩ් එක වැඩි වෙලා එතකොට CPU එකට එන ක්ලොක් එක වැඩි වෙනවා. දැන් අද කාලේ ඕවර්ක්ලොකින් කියලා කියන්නේ මේක මීට වඩා පොඩ්ඩක් ඉදිරියට ගිහලා මේ මදර්බෝඩ් වලින් මේ ඕවර්ක්ලොක් කරන විදියටම හදලා දෙනවා. උදාහරණයක් ගත්තොත් 400 RAM එකක් නම් මේක 450 වලට වැඩි කරන විදියට ඒගොල්ලෝ බස් ස්පීඩ් වැඩි කරන්න ඔප්ෂන්ස් දෙනවා මදර්බෝඩ් එකෙම. ඊට පස්සේ CPU එකට දෙන වෝල්ටේජ් එක, ඒ කියන්නේ කෝ වෝල්ටේජස් වැඩි කරන්න පුළුවන්. ක්ලොක් එක වැඩි කරන්න පුළුවන්. මේ වගේ ඒවා ගොඩක් වෙලාට අලුත් මදර්බෝඩ් වල, ඒ කියන්නේ ගොඩක් SLI කියන ඒවා නේද? SLI gaming වගේ මදර්බෝඩ් වල මේවා software වලින් එනවා. ඒ කියන්නේ සේෆ් රේන්ජ් වලදී කරන්න පුළුවන්. ඉතින් මේක ඕවර්ක්ලොකින් කරන ගොඩක් මදර්බෝඩ් දුවන්නේ මේ වෝටර් කූලින් සිස්ටම් ඒ වගේ දුවන්නේ. ඉතින්
ඕවර්ක්ලොක් එකම මේ ෂුවර් කරන්න බෑ.
ඔව්. ඉතින් මේකට හොඳ power supplies පාවිච්චි කරන්න ඕනේ. මේ ඕවර්ක්ලොකින් කරත් මේ ගොඩක් වෙලාට ඕවර්ක්ලොක් කරනවා කියන්නේ හැමතිස්සෙම blue screen එකක් බලාගෙන කරන්න ඕනේ Windows තන් දුවන්නේ. මොකද මේ ඕවර්ක්ලොකින් හරියට කරේ නැත්නම් හැමතිස්සෙම machine එක stuck වෙනවා. හරියට stable නැතුව වැඩ කරනවා. ඉතින් ඕවර්ක්ලොක් කරන පොඩ්ඩක්
වැඩ කරන උෂ්ණත්වය වැඩි වෙද්දී
මැෂින් එක ගොඩක් වෙලාට unstable විදිහට තමයි වැඩ කරන්නේ මේ ඕවර්ක්ලොක් හරියට කරේ නැත්නම්. ඉතින් එතකොට ඕවර්ක්ලොකින් කරනවා නම් පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ forums වලට ගිහලා මේ ඕවර්ක්ලොක් කරන අයගෙන් මේ processor එකට safe range එක මොකද්ද ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. එතකොට මේකට ඕවර්ක්ලොක් කරන memory එකක් පාවිච්චි කරනවා නම් මේ memory සාමාන්‍ය memory Kingston වගේ දාලා අපි ඕවර්ක්ලොක් කරොත් අනිවාර්යෙන් memory එක පිච්චෙනවා. ඉතින් ඒක නිසා මේ ඕවර්ක්ලොක් කරන්න පුළුවන් වගේ memory අරගෙන මේ මොකද දැන් උදාහරණයක් Asus motherboard ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙන ඕවර්ක්ලොකින් වලට. එතකොට මේ motherboard එක කොච්චරක් කට්ටිය ඕවර්ක්ලොක් කළා මොකද ගොඩක් මේ spec දානවා. BIOS එකේ මේ settings ටික දාන්න. මේ range වලදී මගේ එක ගොඩක් stable වැඩ කරා. ඉතින් ඒව පොඩ්ඩක් කියවලා බලලා තමයි ඕවර්ක්ලොකින් කරන්න ඕනේ.
මගේ නම් මේ වැඩේ වැරදුනොත් නම් warranty වලට ප්‍රශ්නයක්
වෙනවා. ඔව් වැඩේ වැරදුනොත් warranty හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕවර්ක්ලොක් කරන්න එපා කියලා තමයි කියන්නේ මම
නම්. ගොඩක් වෙලාවට නම් හැබැයි මේ safe lock එකක් තියෙනවා නේ
මේක. ඔව් safety තියෙනවා. ඒ කියන්නේ ගොඩක්
කරලා ගොඩක් වැරදුනොත්
තමයි. ඉතින් ඒ වුණාට පොඩ්ඩක් අවශ්‍ය නැහැ කියලා තමයි සාමාන්‍ය පරිගණකගෙන මගේ නම් දැන් තියෙන මේ CPU processor නිසා අවශ්‍ය නැහැ කියලා තමයි මගේ නම් අදහස් තියෙන්නේ මේ ඕවර්ක්ලොක් කරන්න. මයිතනගේ යා කිව්ව ඔක්කොටම වගේ අපි උත්තර දුන්නා. බුද්ධිගණන් පොඩි මේලාවේ පොඩි සතුටක් ඉඳෙනවා කණකසමින්.
ඊළඟට කලින් මේ ඕල් ක්ලොක් කරන්න ඕන සොෆ්ට්වෙයාර් මොනවද කියලා අහලා තිනවා.
මේ ගොඩක් වෙලාට ඕවර්ක්ලොක් එකේ සපෝට් එක මදර්බෝඩ් නම් බුද්ධිගේ මදර්බෝඩ් එකත් එක්ක එනවා.
drive එකත් තියෙනවා. ඒ කියන්නේ අර යුටිලිටි CD එකේ තියෙනවා නේද?
ඔය යුටිලිටි එකේ තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මදර්බෝඩ් එකක් අරන් ඕවර්ක්ලොක් කරන්න යන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මොකද එතකොට මේ BIOS එකෙන් අපි settings මාරු කරලා තමයි මේක කරන්නේ. ඉතින් ගොඩක් වෙලාට දැන් ඔයා ඔරිජිනල් ෆෑන් වගේ නම් CPU එකට පාවිච්චි කරන නිවැරදිව CPU එකට දෙයියන්ගේ පිටයි. මොකද මේක කූල් වෙන්නේ නැහැ හරියට. මැෂින් එක ස්ටක් වෙයි බ්ලූ ස්ක්‍රීන් නෙයි. ඉතින් ඊට වඩා හොඳයි මම කියන්නේ ස්ටේබල් විදියට ඒක කියලා දින ක්ලොක් රේට් එකෙන් පාවිච්චි කරොත්
ගොඩක් වෙලාවට දැන් මෙහෙන් ගන්න තියෙන සාමාන්‍ය ෆෑන් ඒ කියන්නේ අපි මේ කඩේකින් ගිහිල්ලා මදර්බෝඩ් එකයි ප්‍රොසෙසර් එකයි ගත්තාම හම්බ වෙන ෆෑන් එක අවම තත්ත්වවලට වැඩ කරන වගේ තමයි හදලා තියෙන්නේ ඒක.
ඔව්.
ඒක ඉතින් අමාරුයි මේ ගොඩක් රත් වෙද්දී එහෙම පාවිච්චි කරන්න.
ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා E6160 HSDP Huawei modem එක අගුල හරින හැටි. ඒක නම් මම හරියට දන්නේ නැහැ. හොයලා බලලා ශානක අපි link එකක් දාන්න. ඊළඟට අහනවා අසංක Skype වලින් මෙයා ප්‍රශ්නයක් using a data sim එකක් normal phone එක දාලා Skype වගේ පාවිච්චි කරන්න use කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. data sim එකක් කියන්නේ normal sim එකක්ම තමයි. වෙනසකට තියෙන්නේ මේක voice enable කරලා නැහැ. ඉතින් ඔයාලා data sim එකක් අරගෙන ඒක ඕන phone එකක් ඒක data capable phone එකක් නැත්නම් ඒක Skype install කරන්න පුළුවන් නම් පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ.
ඊළඟට සඳුන් අහලා තියෙන ඒ overclocking ගැන තමයි නේ. ඒක අපි උත්තර දුන්නනේ.
ඔව්.
ඊළඟට අසිත් අහලා තිනවා මේ torrent වලයි lime wire වලයි මේ වෙනස මොකක්ද
කියලා. අපි මේ ගැන කතා කරා මීට කලින්. පරණම් වැඩසටහන් වල මම දැන් torrent ගැන මේවා ගැන කතා කරනකොට අපි ඒක link එකක් දාමු නේ බුද්ධ එක.
ඊළඟට
මේක මේ මම ළඟදි දැක්කා මේ ලොකු වාදයක් තිබ්බා මේ අපේ මේ ජනප්‍රිය බ්ලොග් එකක අපි හැමදාම බලන
මේ
torrents එක torrents තෝරගනිද්දී අර අපි දවසක් කතා කරානේ කලින්ක මේ seed leech ගානේ රේෂියෝ එක බලන්න ඕනේ කියලා.
ඔව්
මේක ඇත්තටම ඉතින් ප්‍රැක්ටිකලි ගත්තාම හැම වෙලේම එහෙමම කියන්නත් බෑ. මොකද මේ torrent දැන් seed leech දෙකකුයි seed 10කුයි තියෙන එකට වඩා leech 500කුයි seed 100කුයි තියෙන එක හොඳ වෙන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටියක ඉන්න නිසා හැම වෙලේම රේෂියෝ එකම බලන්න නැතුව ගොඩක් එක කල්පනා කරලා බලන්න ඕනේ. මේ
දැන් උදාහරණයක් ගත්තොත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන නම් ඒක XO එකක් නෑ, ඒක අනිවාර්යෙන් හොඳ කොපියක්.
ඔව්.
ඒ වගේ උදාහරණයක් ගත්තොත් ඒ වගේ ලේසි දෙයක්. ඉතින් අනිත් එක තමයි මේ ටොරන් ඩවුන්ලෝඩ් කරන වේගෙම තිල්න තවත් තීරණ නැද්ද තමන් කොච්චර අප්ලෝඩ් දීලා තියෙනවද කියන
එක. ඔව්.
මම ඕක හොඳට නෝට් කරලා තිනවා දැන්. ඒ කියන්නේ මම ඩවුන්ලෝඩ් කරන මම හැමතිස්සෙම 1 to 1 වෙඩි වෙන අප්ලෝඩ් එකක් හැම ඩවුන්ලෝඩ් එකකින්ම දෙනවා. එතකොට මට කවදක්වත් තිල්ල මේ දැන් මගේ 4MB ADSL එකේ 400 වලට අඩු වෙන්න කවදක්වත් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමාලලට දැන් මම හිතන්නේ තිල්ලගේ මේ ටොරන්ටෝ ඩවුන්ලෝඩ් කරන්න කියලා මට දෙන්න.
මේ අපේ මේක හොය පාඩුවක් නේද කලින් අපිට කනෙක්ෂන් හම්බෙන විදිය. අප්ලෝඩ් ඩවුන්ලෝඩ් රේට් එකේ හුඟක් වෙනසක් තියෙනවානේ. හතරෙන් එකක් විතර තමයි අප්ලෝඩ් රේට් එක තියෙන්නේ.
මගේ නම් සෙටින්ග්ස් මම දාලා තියෙන අප්ලෝඩ් 200 kbps දෙන්න කියලා. 512 තියෙන ඉඳ මට අවශ්‍ය ඉඳ ඉතුරු ටික. ඩවුන්ලෝඩ් නම් මම 380 වෙනකන් ඒගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නේ. හැබැයි මගේ එක වෙනසක් තියෙන්නේ මේ මම මේක සාමාන්‍ය වීකෙන්ඩ් එකකදී මම එක ෆයිල් එක දෙකයි ඩවුන්ලෝඩ් දෙන්න මගේ ඇති. ඉතුරු ටික මම normally on කරලා තියෙනවා වීකෙන්ඩ් එකේ යන්න කියලා. මම weekdays වලදී off කරනවා. මොකද සාමාන්‍ය අපි weekdays වලනේ ගොඩක් internet පාවිච්චි දෙන්නේ. ඉතින් මම ISP පැත්තනත් ඉඳලා වැඩියම නරක විදිහටම පාවිච්චි කරන්නේ නැහැ.
ඔව්. හැබැයි ඉතින් මේ සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන 512 connection එක නම් මේක 10කට ආසන්න ගානක තමයි තියාගන්න වෙන්නේ.
නැත්තම්
අමාරු වැඩ කරන්න.
ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම අකිල අහලා දෙන්නේ මේ Facebook එකට ගියාම මේ i8 crash වෙනවා මොකද කියලා අහලා
තියෙනවා. ඔව් ඒක Skype වලින් ආ ප්‍රශ්නයක්. මට කියන්නේ මේ ගොඩක් කරලා මේ crash වෙන්නේ මේ Facebook එක flash සහ java හරියට versions නැති වුණාම නේද තිල්න.
ඔව් Facebook එකේ මේ ඒගොල්ලෝ හුඟක් වෙලාට advice කරන්නේ Firefox හරි ඒ වගේ browser එකක් කියන්න කියලා. i6 නම් කොහොමවත් recommend කරන්නේ නැහැ දැන්. i6 වලින් ගියාම message එකක්
එනවා. ඔව් ගොඩක් වෙලාට crash වෙනවා නම් අකිල වාට කරන්න ඕනේ මේ වාගේ flash player එක upgrade කරන්න. අලුත්ම version එකට ඊට පස්සේ java update කරන. ගොඩක් වෙලාවට මේ java වල ගැටලු වලට තමයි මේ ගොඩක් අය stuck වෙන්නේ හිර වෙන්නේ. ඒත් වාගේ එක ක්‍රෑෂ් වෙනවා නම් කම්පියුටර් බඩ වෛරස් චෙක් කරගන්න. මොකද මං iAirtel දින පාවිච්චි කරලා තියෙන කිසිම ගැටලුවක් නැහැ Facebook එක.
මේ මට මේ ඒකනේ මට හම්බුණා මම නිකන් බල බල හිටියා Facebook එකේ මේ CSS ෆයිල්ස් එහෙම අතුරට ගිහිල්ලා බල බල හිටියාම CSS ෆයිල් එක කමෙන්ට් එකක් විදිහට දාලා තිබ්බ ලින්ක් එකක් ඒගොල්ලන්ගේ. ඒකට ඒ ගෲප් එකට ගිහිල්ලා බැලුවා මේක Facebook මේ ওই ඉන්ටර්ෆේස් හදපු web developers ලගේ ගෲප් එකක්. ඒක තියෙන්නේ IE6 වලට ඒගොල්ලන්ට කොච්චර අමාරු නැද්ද කියලා ඒක හදන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ IE6 මේ වල වැඩ කරන්න. ඒගොල්ලෝ මේ IE6 වලට බැනලා දාපු ගෲප් එකක් තමයි තිබ්බේ CSS ෆයිල් එකේ මේ කමෙන්ට් එකක් විදිහට.
ඔව් ඊළඟට අපේ මේ අපිට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා show එක ගැන. මේ ඕල් ෆෑන්ස් ටෙක් කතා ෆෑන්ස් කියලා තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ. අනේ අයියලේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක ඉක්මනට රෙකෝඩ් කරලා ඉක්මනට ඔයාලගේ සයිට් එකට දාන්න ඩිලේ කරාම ඒකේ ගතියක් නැහැලු. පුළුවන් නම් හෙට දාන්නකෝ, මොකද එඩිට් කරන්න දෙයක් නැහැනේ මේ ෂෝ එක ලයිව් කරන නිසා. ඇත්තටම ඉතින් එඩිට් කරන්න නම් හරියට කිව්වොත් නම් එඩිට් කරන්න දෙයක් නැහැ. මොකද අපේ හර්ෂ නැති හින්දා මේ එඩිට් කරන්න දින
මම ගොඩක් කඩිය මැද පිඹිනවා ඒ වගේ දේවල් කරනවා. ඉතින්
අපි පුළුවන් තරම් අර ක්වලිටි එක වැඩි කරගන්න ඕන නිසා.
ඔව් ක්වලිටි එක සමග මේ අපේ දැන් මේ ෂෝ එක කරනකොට ලයිව් එක කරන පොඩක් බ්ලැන්ක් ස්පොට්ස් ඉදිනවා අපේ. ඒව පොඩ්ඩක් අඩු කරලා තමයි කරන්නේ. නඩ බුද්ධිගය මායි දැන් එනකොටත් කතා කර කර අපි ගත්තා මේ අපි මේක දාන්න ඕනේ කියලා වෙලාවට. මොකද ඒක අපි තේරලා තියෙන එක අපි අතින් වෙන ලොකු වරදක් කියලා. ඒ වුණාට සමහරලාට අපේ තියෙන වැඩ රාජකාරී එක මේක සමහරලාට මේක ඇත්තටම මේ එක්ස්කියුස් එකක් කරන්න හදනනේ සමහරලාට අපේ අතින් අතපසු වීම වෙනවා. ඒක ඇත්තටම අපි වරදක් කියලා. උදා දැන් තිල්නයි මායි එදා ගොඩක් කනගාටු වුණා අපිට ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකට එන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් සමහරලාට මම හිතන්නේ මෙච්චර කාලෙකට අපි හැම මොන වැඩේ තිබ්බත් සිකුරාදා දවස අපිට එක කතාවට වෙන් කරනවා. මම හිතන්නේ කවදාකවත් අපි ඒක නේද බුද්ධික.
ඔව්. ඉතින් අපි එදත් මේ අපි ප්ලෑන් කරගෙන ගියේ කොහොම හරි කරන්න නේද?
ඔව් මොකද එදා අපි බහුවදා පාන්දර අනුරාධපුර යන්න ලෑස්තිලා ඔක්කොමත් කරගෙන
ඒත් ඔක්කොම බඩු අරන් ගියා අපි.
ඔව් අපි අපි අනුරාධපුරේ ඉඳන් හරියට එක කතා කරනවා කියලා ලෑස්තිලා තමයි අපි යන්න ආවේ. ඉතින් ප්‍රශ්න තිබේ එතන මේ හරියට අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කරන්න තරම් එකක් හම්බුන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් මෙයා වෙනවා. අපි ඉතින්
ප්‍රශ්න තියෙන්නේ නේ කාලේ.
අපි අද නිකන් කෝච්චියක් වගේ
නේ. නිකන් මැරතන්.
මැරතන් ටෙක් කතා මැරතන් නේද තිබ්බා. අපිට මෙච්චර කම් කඩලු බැටලු විදුලි බලයත් අපිට අරියාදු ගල්ලා. ඒත් අපි අද පැයකට අඩු කාලෙකදී ටෙක් කතා මම හිතන්නේ පැයකමාරකට පොඩ්ඩක් වගේ පැයකමාරනේ පැය විනාඩි 15ක් වගේ වෙනකොට ටෙක් කතාද ඔක්කොම ප්‍රශ්න ටික ප්‍රශ්න 30ක් විතර කතා කරා.
ඔව් නේද.
හොඳයි.
ඉන්ද්‍රාම වලින්ද ඉන්නවද?
ඉන්නයි
තා. ඉතින් ඉන්ද්‍රාම මේ මම හිතන්නේ මගේ මේ ඉන්ද්‍රාමට අපි ටෙක් කතාවල මේ ආරාධනය කරමුනේ.
ආ
මේ ඉන්ද්‍රාම අපිත් එක්ක ගොඩක් අපිට ඇත්තටම තේරෙනවා ඉන්ද්‍රාම මේකට ගොඩක් උනන්දුයි කියලා. ඉතින් ඒක නිසා අපි ඉන්ද්‍රාමට ආරාධනයක් කරනවා ටෙක් කතාවල සමාජිකයෙක් වෙන්න කියලා. මොකද ඉන්ද්‍රාම කියන්නේ? කැමතිද?
කැමති.
ඉන්ද්‍රාම සමාජිකයෙක්. ඒ කියන්නේ ඉන්ද්‍රාම හැමදාම මේකට සම්බන්ධ වෙන්න කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ වුණාට ටෙක් කතාව ඉදිරියේදී කරන වැඩවලට අපි ගෲප් එකේ ඉන්ද්‍රාම ඇඩ්මින් කෙනෙක් හැටියට දානවා. ඊට අමතරව මොන හරි වැඩ තියෙන නම් අපි ඉන්ද්‍රාමට දෙන්න. ඉන්ද්‍රාමට බයින්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න අපි අද ෂෝ එකෙන් ඉන්ද්‍රාමට අපේ මහිතන් 6 මාසේ අද කියලා ගමුනේ. 6 මාසේ අපේ පළවෙනි ඒ කියන්නේ මම දැකපු විදිහට මේ ට්විටර් එකක් දැම්මත් ඉන්ද්‍රාම එක රීට්විට් කරනවා. ඒක නිසා දාලා අපිට තේරෙනවා. ඉතින් ඒ වගේ උනන්දුවක් තියෙන කෙනෙක්ට ඒ තැන දුන්නට කමක් නැහැ කියලා. ඒක නිසා අපි ඉන්ද්‍රාමට එනං ටෙක් කතික්කේ හැටියට ඊළඟට ඉන්න පුළුවන්. අපේ VIP මෙම්බර් කෙනෙක් කරනවා. ඊළඟ සතිය අපි අපේ චතුර සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ චතුර ඊළඟ තිබ්බා. ඊට පස්සේ මම අද මේ පොඩ්ඩක් අපේ තවත් එක්කෙනෙක් අපිත් එක්ක මේ යාට පොඩ්ඩක් දේවල් කියන්න තියෙනවා කියලා ලැස්තිලා තිබ්බා. ඒ වුණාට කන්ටැක්ට් කරගන්න බැරි නා. අපි ඊළඟ සතියේට මෙයා කරමු. එහෙනම් අදට ටෙක් කතා නවත්තනවා බුද්ධික.
දැන් පැකට වැඩි කියන්න
අද හැබැ වල්පල් කියන්න තබේ නිකන් ප්‍රොෆෙෂනල් විදියට
අද වල්පල් කියන වෙලාවත් තිබුණෙත් නෑනේ ලයිට් ගිය වෙලාව ටිකක් කතා කරා මිසක්
මේක තමයි මේ එහෙනම් ලබන සතිය හැම වෙම හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක් චැට් රූම් එකේ ඉන්න කට්ටියට
ලබන සතිය අපි 25 වෙනි වැඩසටහන ටැනින් ඉන්නේ නේ
25 වෙනි අපි ඒ වුණාට මේ ගන්න ටෙක් කතාවල මාස 6 වෙනි බර්ත්ඩේ කියලා එහෙනම් ටෙක් කතාවලට හැපි බර්ත්ඩේ බාගෙට ෆුල් එකක් බාගෙට හැපි බර්ත්ඩේ එහෙනම් බොහොම ස්තුතියි ඉන්දනාමට අපිත් එක්ක සම්බන්ධ වුණාට එහෙනම්
ඔව් හැම දිනාටම එහෙනම් සුබ සතියක්
සුබ රාත්‍රියක්